සාධූ 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 පූජනීය ලොකු ස්වාමීන් වහන්සේ ධම්ම කුසල ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි. එහෙමනම් සියලුම දෙනාට තෙරුවන් සරණයි. එහෙමනම් අද අපි මේ රැස්ව සිටින්නේ සතිපතා කරන යෝගාවචරින්ගේ කමඨහං සුද්ධ කිරීම සහ ධර්ම දේශනා වැඩසටහනටයි. එහෙමනම් මුලින්මදී ඇති කමඨහං සුද්ධ කිරීමේ වැඩසටහන ධම්මජීව ලොකු ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද ගෞරව පූර්වකව මම කමඨහං සුද්ධ කිරීම වැඩසටහනින් අද දවසේ වැඩසටහන ආරම්භ කරන ලෙසට ආරාධනා කරමි. සාදු සාදු සාදු. එහෙමනම් ප්‍රථමයෙන් ඉදී ඇති වාචික ප්‍රශ්න ඉදිරිපත් කිරීම ඒ සඳහා මම උපාලි මහත්මයාට ආරාධනා කරමි.
සාදු සාදු සා තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස. පළවෙනි ප්‍රශ්න ඉදිරිපත් කරන්න අවසරයි. මට ප්‍රශ්න දෙකක් ලැබිලා තියෙනවා ස්වාමීන්. ගෞරවනීය ස්වාමීන් වහන්ස, එදිනෙදා සතිමත් බව, පසුගිය දින දෙක තුනෙහි අධික ලෙස රාග සිතුවිලි සිතට නැගුණි. එයට හේතුව දනිමි. මේවා කාලයක් ඈත්ව තිබුණු රාගාධික චේතනාවන්ය. රාග සිතුවිලි ඇතිවීම සිහියෙන් දුටුවෙමි. ඒවා සිතට පැමිණීම, ඒ අනුව ක්‍රියා කිරීම, කරන දේවල් ප්ලෑන් කිරීම යන මේ සියල්ල සිහියෙන් දුටුමි. එහෙත් කළ හැකි වූයේ සතියෙන් මේ හැම දෙයක් දිහා බලා සිටීම පමණි. සිතේ හැම ක්‍රියාකාරකමක්ම සිනමා තිරයක දිස්වන්නාසේ බලා සිටියෙමි. එසේ දැකීමට හැකිවීම ගැන සතුටක් දැනුනි. ඒ වගේම යම් අසරණ ගතියකුත් දැනුනි. කෙලෙස් සහිත රාගී සිතුවිලි මැඩ පැවැත්වීමට නොහැක. ඒවා සිත පාලනය කරයි. කළ හැක්කේ සතියෙන් බලා සිටීම පමණි. මාගේ වාසියට ඒවා වෙන්න දීලා බලා ඉන්නවා දැයි වෙලාවකට සිතුනි. සක්මන සහ පර්යංක භාවනාව. පසුගිය දින සක්මනේදී මූල කර්මස්ථානයේ වන පාදයට සිත පිහිටුවා ගත හැකි විය. මුලදී රාග සිතුවිලි අධික වුවත් ක්‍රමයෙන් ඒවායේ අඩුවීමක් දැකගතිමි. පර්යංකයේදී රාග සිතුවිලි ඉතා අඩුවිය. ටික වේලාවකින් හුස්ම ගිලිහි යාමත් සිතුවිලි රහිත බවක් අත්දුටුවෙමි. දැන් සිතෙහි නැගුණ රාග කෙලෙස් ගිලිහි ගොස් ඇති බව දැනේ. සිත සැහැල්ලු ස්වභාවයක් අත්විඳී. ඒවා නැවත පැමිණියද සතියෙන් මූණ දීමට සූදානම්ව සිටිමි. මේ භාවනාව ගෙන දෙන සතිමත් භවයේ ආශ්චර්යයයි. මේ අත්දැකීම ඔබ වහන්සේ සහ යෝගාවචරයන් සමග බෙදා ගැනීම සඳහා ඉදිරිපත් කරමි. ඔබ වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා. නිවනින් සැනසෙත්වා. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
ඔය එතකොට රාග හිතවිලි පිළිබඳව විශේෂයක් කරලා සලකන චරිතයක් මේක. නමුත් රාගයේ විදියට ඔය විදියට ඇවිල්ලා එනවා, මෙහෙම යම් යම් ක්‍රියාකාරකම් වගේක් කරලා නැති වෙනවා කියන එක දැක්කහම තේරෙයි අතරමැද අනන්තවත් ද්වේෂ හිතවිලි තියෙනවා. ඒ ගැන ලියන්නෙත් නැහැ, කතා කරන්නෙත් නැහැ. මොකද මේ චරිතේ රාග චරිතයක්. නමුත් අපි ද්වේෂ හිතවිලිත් බලලා රාග හිතවිලිත් බලලා ඒ දෙක නැති වෙනකොට අපිට නිදිමත එනවා, කම්මැලි වෙනවා, මෝහ හිතවිලි එනවා. ඔය තුනේම හටගන්න පැවැත්ම සහ නැතිවීම තියෙන එකම ආරයකට. අන්න ඒක දැකපු දවසේ තේරෙයි අපි මොකද්දෝ එකේ මේ තුනම එනකොට, නැත්නම් ඒ කියන එකනා ඒ තුනම එනකොට රාගය ගැන විතරයි බලන්නේ. ඒක යාගේ පෞෂත්ව ලක්ෂණයක්, ජම්මාන්තරගත දෙයක්. ඉතින් කවදා හරි මේ වගේම තමයි ද්වේෂයත් එන්නේ, මේ වගේ තමයි මෝහයත් එන්නේ. ওই තුනම එන්නේ එකම තැනකින්. අපි දෙන නම් වෙනස්. ඉතින් ඒක නිසා අපි ටිකක් කොහොම ඉස්සරහට යනකොට ওই වගේම අනික් දේවලුත් එනවා. ඒව අපි ලයිස්තුගත කරන්නේ නැහැ. ඒවත් එක්ක කතන්දර හදන්නේ නැහැ. රාගෙත් එක්ක කතන්දර හදන දුක දෙනෙක් නම් එහෙම තමයි. නමුත් රාගෙ දිහා ද්වේෂයෙන් බලන්නත් පුළුවන්. රාගෙ දිහා මෝහයෙන් බලන්නත් පුළුවන්. තව යන ක්‍රමයේ කරගෙන යන්න. හැබැයි අනිකුත් හිතවිලි, ද්වේෂ හිතවිලි, මෝහ හිතවිලි එනකොටත් බලන්න රාගෙ වගේමයි ඒකත් එනවා, ඒකත් වැඩ කරනවා, විපරිණාමයටපත් වෙනවා, නැති වෙනවා. අන්න ඒ වශයෙන් ඒක දිහා බලනකොට පේනවා රූප වේදනා මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ එව්වත් එකම දෙයට අපි විවිධ නම් දෙන අතර නාම ධර්ම වලටත් එකම දෙයට විවිධ නම් දෙනවා අපි. ඒ වගේ සංස්කාර ක්‍රියාකාරීත්වය එකමයි. අන්න ඒක දැකපු දවසේ අපි මේ අපිම නමක් දීලා අපිම වැඩේ කා ගන්නවා කියන එක, නැත්නම් මම මේකට නමක් දීලා මම මේ නාම අනුව කතන්දර හදනවා කියන එක තේරිච්චාම මේ ලෝකේ කියන්නේ ප්‍රපංචයක්. ඒකට කිට්ටු කරලා තියෙන රචනය හොඳයි. සමතුලිතයි. ඒ විදිහට දිගට කරගෙන යන්න ඒ වගේම අවසාන කියලා තියෙන විදිහට නිතර අනිත් අයත් එක්ක හදා බෙදා ගන්න කියලා අපි යනවා ඊගාව වார்த்தාවට.
එහෙමයි ස්වාමීන් වහන්සේ. දෙවනි වார்த்தාව. තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේ. පෙර දිනයේදී පර්යංකේ ආනාපාන සතිය වඩන විට ශරීරයේ ගැන දැනීම අත්වලින් පටන්ගෙන පහළටත් ඉහළටත් නොදැනී ගියා. නාසයට ඉහළත් පහළත් සියලුම දැනීම් නැති වී ගියා. මෙසේ විනාඩියක් පමණ ගත වී තද ගතිය ඇති වී නැවත සාමාන්‍ය සමාධි තත්ත්වයට පත් වුණා. ඔබ වහන්සේගේ උපදෙස් ප්‍රාර්ථනා කරමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමි. සාදු සාදු සාදු.
මේකේ නා අර වගේ ඉස්සලැක්කන රාගේ ගැන කතා කරා වගේ මෙයා ශරීරය ගැන කතා කරන්නේ. වේදනාවේ ආවේ අතනින් මෙහෙම වෙලා මෙහෙම ගියා කියන එකට ශරීරාංග සම්බන්ධ කරලා මේ වේදනාවේ ස්වභාවය වේදනාවේ ගතිය වේදනාවේ භාවයට වැඩිය ඒක ශරීරයට බලපාන හැටි කතා කරනවා. ඉතින් ඒකේ යාගී චරිත ලක්ෂණය. ඉතින් ඒ නිසා වේදනාව දිහා බලන්න ශරීරාංග කියන්නේ නැතුව වේදනාවක් මතු වුණා සැප වශයෙන් දුක් වශයෙන් ඇතිවීම මෙහෙමයි පැවතීම මෙහෙමයි නැතිවීම මෙහෙමයි ඒක අතකට බඩ කය කන කියන දේවල් වලින් අයින් කරලා මේක දැකපු දවසේ අපිට කයින් වෙන් වෙච්ච ඒ කියන්නේ ඒක බලන්නේ ඇතර බලන ක්‍රමයෙන් තමයි වෙන් වෙච්ච වේදනා ස්වභාවය දැක් ගන්න පුළුවන් වේදනා භාවය වේදනා ගතිය ඒක හරිම දාර්ශනිකයි මේ වේදනාව අපි ඇඟට දාගත්තට පස්සේ තමයි ENT surgeon කියලා වෙන කෙනෙක් ඉන්නවා dental surgeon කියලා තව කෙනෙක් ඉන්නවා මොළේ ඔපරේෂන් කරන තව කෙනෙක් ඉන්නවා එක එක කෑලි බෙදාගෙන දොස්තරලා අපිව කනවා වේදනාව එකයි ඒ දොස්තරලා ඌට බෙහෙත් හදාන වාට්ටු හදාන પરම්පරාවම නඩත්තු කරනවා අපි ඕක කයේ කෑලකට හේතු කෙරුවොත් ඒ මොඩකම කරන්නේ නැතුව මතුවෙන වේදනා ස්වභාවය බලනද ඒක සාමාන්‍යයෙන් ආනාපානයට වැඩිය සක්මන් භාවනාවට වැඩිය අනිත්‍යතාවය පෙන්නනවා වහා වෙනස් වෙන ගතිය පෙන්නනවා චතුරාර්ය සත්‍යෙ කිට්ටුයි. කායනපස්සනා දක්ෂ වුණාට පස්සේ තමයි වේදනානපස්සනා අල්ලන්න පුළුවන්න්නේ. මෙයා කායනපස්සනාවේ තාම අහුවෙලා කාතේ වේදනාව, කනේ වේදනාව, බඩේ වේදනාව, අතේ වේදනාව කිය කිය අරවා ළමා භාෂාවෙන් කතා කරන්නේ. කමක් නැහැ, ඒක දෝෂයක් නැහැ. නමුත් තමන්ගේම රචනෙ කියවලා බලන්න කොච්චරක් එනින් දේවල් කයට හේතු කර ගන්න හදනවද? ඒසයිනේන දේවල් කෝක වුණත් කයත් එක්ක හුරතලයක් මේකේ තියෙන්නේ. අන්න ඒක රචනෙ ලියනකොටත් පස්සේ කියවනකොටත් මතක තියාන ලිව්වොත් මේ භාවනා නොකරත් රචනා ශිල්පය අනුව දියුණුවක් ලබා ගන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. එච්චරයි.
පරමාර්ථ මම හිතන්නේ ඔය ලැබිලා තියෙන එච්චරයි ප්‍රශ්න වෙන්න ඕනේ.
දැන් මේ chat එකට ප්‍රශ්නයක් ලැබුණා නිරෝෂ අවසරයි ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන්න.
ඔව්.
කමඨහන් වார்த்தාව තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. සක්මන් භාවනාව අවටහා පැතිරිණු බව අත්දැකීමින් සක්මන ආරම්භේ. නිහඬ බවක් හා ඇවිදීමකි. බොඳවීම ප්‍රකට සිතුවිලි කීපයක් වරින් වර අත්දකි. සිතුවිලි බලන කල ඇවිදීම ඔහේ සිදුවේ. ස්පර්ශ බොඳවීම ප්‍රකට දැනීම් ලෙස අත්දකි. පය හා පොළව වැදීම බොඳවිවි යන සීමා නැති බවකි. නිහඬ බව ඇවිදීම බොඳ වෙන සිතුවිලි කයේ ස්පර්ශ මේ සියල්ල එක්ව මිශ්‍ර වුණු බවකි අත්දකින්නේ බරගතිය කකුලේ උඩ සිට කෙමෙන් පතුලට එන විට සක්මනේ වේගය අඩුවේ බරගතිය පතුලට ආ විට සක්මන නවති එවිට නිහඬ බවේ ගිලුණ බවක් අත්දකි එදිනෙදා සතිමත් බව අද හෙට ඊයේ ගැන නොව මේ මොහොත පමණි ප්‍රකට පෙරමෙන් කතාවේ යෙදීමට මැලිකමක් ඇත එය අන්තයකට ගැනීම අද්දුටු හේයින් උවමනාවෙන් එය අවසිදේ කතා කිරීමට ලෙස පුහුණු වේ යම් පෙර පීඩා වරින් වර උඩට ඒමක් කලක සිට අත්දැකීමින් සිටින අතර ඒ වායේ ප්‍රබලතාවයේ අඩුය සහ පෙරමෙන් මෙන පැහැදිලි නැත බොඳවන ඈත් වූ සිතුවිලි වරින් වර මතුවීම හා නිහඬ බව මිශ්‍ර බවකි කමඨහම් වාර්තා ලිවීමට මැලිකමක් ඇත ස්වාමීන් වහන්ස පුහුණුව ඉදිරියට කරගෙන යාමට උපදෙස් දෙන සීක්වා තෙරුවන් සරණයි සාදු සාදු සාදු
ඒ මැලිගතිය කියලා මේකේ සඳහන් කරලා තියෙන්නේ. එහෙම නැත්නම් අපි කම්මැලි කියලාත් කියනවා. හිත වීර්ය අඩුවීම, කුසීත වීම වශයෙන් පේනවා. ඒක සංසාරයේ පිළිබඳව තියෙන කම්මැලිකම. නැත්තම් ඉස්සර සංසාර රසයේ බොහොම ජයතර වින්දානේ. දැන් ඒක වින්දාට මොකද විඳින්නේ? ඉච්ඡ රසයකින් නෙවෙයි. සංසාර සන්තය විඳීමට රාගය කියලා කියනවා. දැන් භාවනා නිසා වෙන්නේ ඒව පිළිබඳ විරාගයක්. හිතේ විරාගයට තව නමක් බුදුහාමුදුරෝ දාලා තිනවා නිබ්බිදාව කියලා. තියෙන දේවල් වල වින්දනේ නැහැ. ඉතින් ඒක හොඳ භාවනාවේ දියුණුවක්. නමුත් ඒක මේ කාමභෝග්‍ය භාවනාවෙන් මගාරින තරමටම එයාට හිතනවා මේ මොකක් හරි වැරදිලයි කියලා. අහලා පහලින් නැහැත් එයාට පිස්සු වට්ටනවා. ඉතින් ඒතියෙදි ඉස්සරහට භාවනා කරන එක නට තමයි සත්පුරුෂයයි කියලා කියන්නේ. එයාට තමයි නියම මේ පුරුෂ ගති තියෙනවා කියලා කියන්නේ. එහෙම නැත්නම් අපි ආසාස දේවල් කරනවා නම් තිරසනයි මිනිසයා අතර කිසි වෙනසක් නැහැ. ඒ නිසා මේක නිබ්බිදාව, මේක විරාගය. මේ වෙනකොට මේ සිද්ධ වෙන්නේ විවර්ණ වීම කියලා එක බුදුහාමුදුරු සඳහන් කරා. වේවන්‍ය විවිධ වර්ණ වල වෙනුවට විවර්ණ වෙනවා. හරියට ක්ලෝරින් දැම්මා වගේ මල්චීට් එකට. ඉතින් මේක ලියලා දක්වන එක හරි හොඳයි. කම්මැලි ළමයි. ඒකෙන් තමයි අපිට තේරෙන්නේ හැරවුල් ලක්ෂයට ඇවිල්ලා තියෙනවා කියලා. ඒ හැරවුල් ලක්ෂයේදී සීරු මාරු කරගන්න දැනගන්න ගුණාට මුහුදක නැවපදින කප්පිට් එක් වගේ පෙරලා ගත්තොත් අමාරුයි. අනන්ත වාර ගණක් අපි පෙරලාගෙන තියෙනවා. මේ අවස්ථාවේදීම පෙරලෙන්නේ නැතුව මේ නිබ්බිදාව විරාගය එහෙම නැත්තම් විවර්ණ වීම දකින්ද ඕක ලෝක සාහිත්‍යයට යන රචනයක්. දිගටම ඒක දැක ගන්නාසුළු, ඒකට වෛර කරන්න නැතුව කම්මැලි වුණත් දැක ගන්නාසුළු භාවනා කරන තමයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. අන්නේ සම්මාදිට්ඨිය හැම වෙලාවම පෙරටු කරගෙන වැඩේ කරන්න කියලා කියන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කිනාම දැන් ඒ පරියන්ක භාවනාව ගැන
ඇති ඔය ඇති ඔච්චර තමයි යාර කියන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමනම් නිරෝෂ් වාර්තා ලැබිලා
තියෙනවා. එහෙමනම් මම මයික් එක බාර දෙනවා අපේ කුසල හාමුදුරන්ට. අපි යනවා කමටහන් සුද්ධ කරන්න.
ඔබ වහන්සේ වන්දනා කරන්න අවස්ථාවක්.
හා
සාදු සාදු සාදු. ඕකාස වන්දාමි බන්ති.
සුපත්විතා.
සාදු සාදු. මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං.
සාදු සාදු. අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයන් කමතමේ බන්ති.
කමාමි. කමිතබ්බං.
සාදු සාදු. ඕකාස කමාමි බන්ති.
සුපත්ත්වා.
ဒုတိယံපි ඕකාස වන්දාමි බන්ති.
සුපත්ත්වා.
අතියම්පි ඕකාස වන්දාමි බන්ති.
සුපත්ත්වා. සුපත්ත්වා. තෙරුවන් සරණ.
සාදු සාදු සාදු. ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. ඔබ වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් සතිපතා පවත්වාගෙන ලැබෙන ධර්මදේශනා මාලාවේ අද දින ධර්ම දේශනාවත් අප වෙත ඉදිරිපත් කරමින් දේශනා කරන මෙන් ඔබ වහන්සේගේ දෙපා නමද ගෞරවයෙන් ආරාධනා කරමි. සාදු සාදු සාදු.
නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නතිඤ්ඤෝ ඒක ධම්මෝපි යේනවං නියුතා පජා සංසාරಂತಿ අහෝ රත්තං යතා මොහේන ආවුතා යේච මොහං පහත්වාන තමෝ කන්දං පලා පදාලයුං නතේන පුන සංසාරಂತಿ තේ සංන විජ්ජති තී.
සාදු සාදු සාදු.
පින්නත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අද දවසේ කතා බහ, අද දවසේ ධර්ම දේශනාව මෙන්න මේ විදිහේ දෙයකින් පටන් ගන්න කියලා මට හිතුණා. මේ විදිහේ යම් කිසි උපමා කතාවක් තමයි මෙතන සඳහන් වෙන්නේ. මොකද්ද මේ උපමා කතාව, කාගේද මේ උපමා කතාව කියලා බැලුවොත් මේක ප්ලේටෝගේ උපමා කතාවක්. එතකොට මෙන්න මේ විදිහේ පැහැදිලි කිරීමක් කරනවා. එතකොට යම් කිසි සිරකාරය පිරිසක්, මේ පිරිස දන්වැල් වලින් බැඳලා යම් කිසි සිරගත කිරීමකට ලක් වෙලා ඉන්නවා. එතකොට මේ පිරිසට හැම වෙලේම තමුන්ට අර බැඳ දාලා තියෙන විදිහට, ඒ අදන් දාලා තියෙන විදිහට තමුන්ට පේන්නේ බිත්තියක්. ගුහාවක වගේ බිත්තියක් තමයි මේ කට්ටියට පේන්නේ. එතකොට මේ බිත්තිය දිහා තමයි මේගොල්ලන්ගේ ඇස් යොමු වෙලා තියෙන්නේ. එතකොට මේගොල්ලන්ගේ පිටිපස්සෙන් යම්කිසි ආකාරයක ආලෝකයක් මේගොල්ලෝ දිහාවට යොමු වෙලා තියෙනවා. ඒ ආලෝකය තුලින් මේ පිරිසට දකින්න ලැබෙනවා මේ බිත්තියේ හැවණැලි. මේ කවුද කරන්නේ, මොනවද කරන්නේ, මේ මිනිස්සුද සතුද කියලා එහෙම දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට යම්කිසි ආකාරයක අර ආලෝකය නිසා, අර ගිනි ගොඩක් වගේ දෙයක් නිසා මේ ගිනි ගොඩ ආසන්නයෙන් ගමන් කරන, ඒ වැඩ කටයුතු කරන ඒ මිනිස්සුන්ගේ හැවණැලි මේ බිත්තියට වැටෙනවා. තම තමුන්ගේත් හැවණැලි මේ බිත්තියට වැටෙනවා. එතකොට මේගොල්ලන්ගේ ඇස් මේ බිත්තිය දිහාවට යොමු වෙලා මතක ඇති කාලයක්, කල්පනාව ඇති කාලයක් මෙන්න මේ ආකාරයේ හිරගත වීමකට ලක් වෙලා තමයි මේ පිරිස කටයුතු කරන්නේ. එතකොට ඔහොම කටයුතු කරනකොට මේගොල්ලෝ යම්කිසි ආකාරයක මේ ජීවිතයේ යථාර්ථය, නැත්තම් මේ ජීවිතයේ අත්දකින්නේ මෙන්න මේ හැවණැලි තුලින්. මේගොල්ලෝ අන දකිනවා තම තමුන්ගේ ස්වභාවය මේක තමයි. මගේ මේ මේ ආකාර හැවණැල්ලක් තියෙන කෙනෙක් මම. මේ එහා පැත්තේ ඉන්න කෙනාගේ ස්වභාවය මේ වගේ තමයි. එයාගේ හැවණැල්ල මේ වගේ. තව අනිත් පැත්තේ ඉන්න කෙනාගේ ස්වභාවය මේ වගේ තමයි. එයාගේ හැවණැල්ල මේ වගේ කියලා. ඔන්න ඒ හැවණැලි ලෝකෙක මේගොල්ලෝ ජීවත් වෙනවා. ඒ වගේම අන්න වටපිටාවෙන් ගමන් කරන අනෙකුත් මිනිස්සු, සත්තු, නොයෙකුත් ක්‍රියාකාරකම් මේ සියල්ල මේගොල්ලෝ දකින්නේ අන්නර හැවණැලි ලෝකය තුලින්. ඒක තමයි ඒගොල්ලන්ගේ යථාර්ථය. ඒක තමයි ඒගොල්ලන්ගේ දැක්ම. ඉතින් ওই විදිහට කාලයක් පුරාවට, මතක ඇති කාලයක් පුරාවට මෙහෙම කල්ගත කරමින් ඉන්න මේ පිරිස ඔන්න එකපාරට මේ අතරින් එක්කෙනෙක් ගේ අර බැඳලා තියෙන දන්වැල්, ඒ අදම් ලෙහිලා යනවා. යම් කිසි හේතුවක් නිසා මේ එක්කෙනෙක්ව මේ අදමෙන් නිදහස් වෙනවා, මේ දන්වැලෙන් නිදහස් වෙනවා. ඉතින් මේතනත්ත මොකද කරන්නේ, අර ලැබිච්ච නිදහසත් එක්ක, මේ ඇඟේ පතේ පහසුවත් එක්ක පොඩ්ඩක් වටපිටාවේ හැරිලා සැරිසරනකොට, මේ ගුහාවෙන් එළියට ගමන් කරනකොට මේ තැනැත්තට මහා අති ප්‍රබල ආලෝකයක්, මේ අමුතු ලෝකයක් මෙයාට දකින්න ලැබෙනවා. එතකොට මෙයා මේ ලෝකේට හුරු වෙන්නේත් නැහැ. එකපාරට නිකන් මෙයාට නිකන් මහා පහසුවක් තමයි මේක තුල දැනෙන්නේ. නමුත් කාලයක් මේ විදිහට කල්ගත කරනකොට මෙයාගේ ඉන්ද්‍රියන් මේ දෙයට හුරු වෙනකොට, මේ වටපිටාව දකිනකොට, මේ ක්‍රියාකාරකම් දකිනකොට, මේ ගහකොළ සත්තු මිනිස්සු දකිනකොට, මෙයා මේක තමයි නිවැරදි ලෝකේ, මේක තමයි නිවැරදි ස්වභාවය කියලා යම් කිසි ආකාරයක හඳුනා ගැනීමක් සිද්ධ කරනවා. ඉතින් හඳුනාගෙන මේ විදිහට කාලයක් ගෙවුවාට පස්සේ කල්පනා කරනවා, අපි මෙච්චර කාලයක් මේ ජීවිතේ හිර වෙලා මේ විදිහට කටයුතු කරේ කොහොමද, මොන ආකාරයෙන්ද මේ කටයුතු කරේ කියලා යම් කිසි අර අතීත මතක එයාට ඇවිල්ලා, මෙයා මොකද කරන්නේ, අර පිරිස, අර තමුන්ගේ යහළු පිරිස, අර හිරගත පිරිස හමු වෙන්න ඒ ස්ථානෙට ගමන් කරනවා. ඒකට ගමන් කළා මේ තමුන්ගේ හලුවන්ට මේ යථාර්ථය පිළිබඳ යම් කිසි පැහැදිලි කිරීමක් කරන්න උත්සාහ ගන්නවා. මෙයා කියන ඔය අපේ හැවණැල්ල විතරයි ඔය පේන්නේ, ඒක නෙමෙයි නියම ස්වභාවය, මීට වැඩි වෙනස් ස්වභාවයක් අපි තුල තියෙනවා, මේ මේ ආකාරය, මේ මේ පාටයි, මෙන්න මේ විදිහට තමයි කටයුතු කරන්නේ කියලා යම් කිසි ආකාරයක මේ පිරිසට කියන්න උත්සාහ කරාට මොකද, මේ පිරිසට පෙන්වන්න උත්සාහ කරාට මොකද, මේ පිරිස ඒක පිළිගන්න සූදානම් නැහැ. ඒ වෙනුවට මේ තැනැත්තට පහර දීලා, එහෙම කොහොමද එහෙම වෙන්නේ කියලා අන්න අර තමුන්ගේ ලෝකේ අර හුරුපුරුදු ලෝකේ, අර හෙවණැලි ලෝකේ කල්ගත කරන්න මේ පිරිස යොමු වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහේ යම් කිසි උපමා කතාවක් මේ ප්ලේටෝ ඉදිරිපත් කරනවා. එතකොට ඔන්න ඔය උපමා කතාව අපිට අද දවසේ ඉදිරිපත් වෙලා තියෙන කොටසට, අද දවසේ ධර්ම දේශනාවට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතුණා. මෙන්න මේ අද භාග්‍යතුන් වහන්සේ කියන්නේ, පැහැදිලි කරන්නේ මොන වගේ දෙයක් ගැනද කියලා යම් කිසි ආකාරයක විමසලා බැලුවොත්. ඉතින් බුදුරජාණන් වහන්සේ යම් කිසි අවස්ථාවක කරපු සූත්‍ර දේශනාවක් තමයි මේ තුල තියෙන්නේ. අන්න කියනවා මේ සත්‍යයන් මේ විදිහට සැරිසරන්න, මේ විදිහට නැවත නැවත මැරෙමින් ඉපදිමින් මේ විදිහට කටයුතු කරන්න, මේ විදිහට සංසාරණ ගමනක් යන්න යම් කිසි එක ධර්මයක් හේතු වෙනවා. එවැනි තීරණාත්මක, එවැනි බලපෑමක් ඇති වෙන ධර්මයක් මම දකින්නේ නැහැ මහණෙනි කියලා යම් කිසි විදියක අදහසක් භාග්‍යතුන් වහන්සේ ඉදිරිපත් කරනවා. මොකද්ද මේ ධර්මය කියලා අන්න ප්‍රකාශ කරනවා. මේ අවිද්‍යාව, මේ අවිද්‍යා කියන මේ දේ තරම් ප්‍රබල, මේ දේ තරම් හේතු කාරණා වෙන දෙයක් මම වෙන දකින්නේ නැහැ කියලා යම් කිසි විදියක වචනයක් නැත්තම් මේ කියන ධර්මය මොකද්ද කියලා ඉදිරිපත් කරනවා. ඉතින් මේ අවිද්‍යාවක්, නොදැනීමක්, මුලාවක්, මෝහයක් ඔන්න ඔය වගේ දෙයක් පිළිබඳ අදහසක් තමයි කියන්නේ. ඉතින් මේක අන්ධකාරයක්, ඇස් නොපෙනීමක් කියන අර්ථයෙන් ගන්න පුළුවන්. එතකොට මෙන්න මෙහෙම ප්‍රකාශ කළා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ අදා පිටරියෙන් තියාගත්ත ගාථා කොටස මේ ස්වාමීන් වහන්සේලාට දේශනා කරනවා. මොකද්ද ඒකේ සඳහන් වෙන්නේ? නතිඤ්ඤෝ ඒක ධම්මෝපි යේනේවං නියුතා පජා, වෙනත් අන් එක් ධර්මයක් නෑ මේ ධර්මයේ තරම් මේ ප්‍රජාව වට කරන ලද, මේ සත්‍යයන් වට කරන ලද වෙනත් ධර්මයක් ඇතේ නෑ මේක තරම්. සංසාරාන්ති අහෝ රත්තං යතා මෝහේන ආවුතා. මෙන්න මේ විදියට අවිද්‍යාව නැමැති දෙකින් වැහිලා ගියපු මේ සත්‍යෝ රෑදවල් නැතුව මෙන්න මේ සංසාරේ සැරිසැරීමක්, සංසාරණයක් සිද්ධ කරනවා මේ අවිද්‍යාව කියන අන්ධකාරයෙන් වැහිලා ඒ නොපෙනීම නිසා. යේච මෝහං පහත්වාන තමෝ කන්දං පදාලයුං යේතේ පුන සංසරන්ති හේතු තේසං නවිජ්ජතීති. අනේ යමෙක්ගේ මෝහය පහකොට ඒ නොපෙනීම, ඒ අඳුර පහකොට, මේ අඳුර දුරුකොට දෙපළු කරයිද, අන්නේ තැනැත්තා නැවත සංසරීමකට හේතු කාරණාවක් නැත්තෙක් බවට පත් වෙනවා. අනේ යමෙක්ට පුළුවන්ද මේ විදිහට මේ අවිද්‍යා අන්ධකාරයේ දෙපළු කරන්න, බිඳින්න, ඒ අඳුර දුරු කරන්න? අන්න එහෙනම් ඒ තැනැත්තට තවදුරටත් මේක තුල සංසරණයක් කරන්න, මේ විදිහේ හැසිරීමක් කරන්න හේතු කාරණාවක් නැහැ කියන අදහසින් තමයි භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ ගාථාව ඉදිරිපත් කරන්නේ. එතකොට අර ඇස් නොපෙනීමක්, අන්ධකාරයක් කියන අදහස ගොඩක් ළඟයි. එතකොට හිතන්න අර හිරකාරයෝ යම් කිසි ආකාරයක අර අදන් වලින් බැඳලා කල් ගෙව්වද? ඒ ගෙවනකොට ඒගොල්ලන්ගේ යථාර්ථය මොන වගේද? අර බිත්තියේ ඇඳෙන හෙවණැලි. ඒක තමයි ඒගොල්ලන්ගේ යථාර්ථය. ඒ හෙවණැලි තමයි ඒගොල්ලන්ගේ ජීවිතේ. හෙවණැලි ලෝකෙක තමයි ඒගොල්ලෝ ජීවත් උනේ. ඒතර ඒ විදිහට කල් ගෙවන කෙනෙක් අන දවසක මේ යථා ස්වභාවයේ, යථා ආකාරයේ, යථා ලෝකය අධ්‍යක්ෂකද එයාට තේරෙනවා මම මෙච්චර කාලයක් මහා මුලාවක, මහා අඳුරක, මහා නොපෙනීමක තමයි කල්ගත කරේ. ඒ විදිහට තමයි කල්ගත කරේ. ඕන දැන් මට යථා ස්වභාවයෙන් පේනවා, දැන් මට යථා ආකාරය පේනවා කියලා එයාට යම් කිසි අවබෝධයක්, ඥානයක් පහළ වෙනවා. එතකොට ඔන්න එකී කතාවත්, මේ කියන කතාවත් අපිට ගලපලා ගන්න පුළුවන්, එකතු කරලා ගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයේ අපි අත්දකින්න ලෝකේ මේ නිවැරදි ලෝකේ නෙමෙයි, නිවැරදි ආකාරයෙන් නෙමෙයි අපි මේ දේ අත්දකින්නේ කියන එක කිව්වට අපි පිළිගන්න සූදානම් නැහැ නේ. අපි කියනවා නෑ නෑ, එහෙම කොහොමද වෙන්නේ, මේ තියෙන්නේ අපි අත්දකින්න ලෝකේ මෙන්න බලන්න මේ දේවල් මෙන්න බලන්න මම මෙන්න බලන්න පැවැත්ම කියලා ගෙනහැර දක්වනවා. වෙන කෙනෙක් වෙන මතයක් ඉදිරිපත් කරාට ආරයන් වහන්සේ කෙනෙක් කිව්වට ඕක නෙමේ නිවැරදි ලෝකේ, ඕක නෙමේ නිවැරදි ස්වභාවය, ඕක නෙමේ නිවැරදි යථාර්ථය කියලා කිව්වට බාර ගන්න අපි කැමති නැහැ. අපි කියනවා එහෙම කොහොමද වෙන්නේ කියලා, අර තැනැත්තර ගහලා පීඩා කරලා එලවලා දාන්න බැරි කමකුත් නැහැ. ඒ විදිහේ ස්වභාවයක් අපි තුලත් තියෙනවා. අපි තුලත් තියෙනවා. අපි නැවත නැවත කියනවා නෑ මේකම තමයි යථාර්ථය. මේකම තමයි. මේ හේතු කාරණා තියෙනවා. මේ විදිහට ආරවුල් ඇති කරගන්න, මේ විදිහට දුක් ගන්න හේතු කාරණා තියෙනවා. මේ විදිහට අරගලේ කේදෙන්න හේතු කාරණා තියෙනවා කියලා නැවත නැවත ගෙනහැර දක්වනවා. නැවත නැවත හටන් කරනවා. ඒකට විරුද්ධව කෙනෙක් යම්කිසි දෙයක් කියනවා නම් එයාට ගහලා එයාට පීඩා කළා එලවලා දාන්න උනත් අපි මැලි වෙන්නේ නැහැ. අපිට අර හෙවණැලි ලෝකයේ අපි මේ දකින අන්ධකාරේ තියාගන්න දෙන්න කියන ආරාධනාව තමයි ඔක තුල තියෙන්නේ සාමාන්‍යයෙන්. දැන් අර ඒ දවස්වල අර අනුගණන් වල තියුනේ මැට්‍රික්ස් ෆිල්ම් එකෙත් කියන්නේ මේ යථාර්ථය මේ ලෝකේ නෙමෙයි. මේ දකින ලෝකේ නෙමෙයි, ඕක මේ සිමියුලේෂන් එකක ජීවත් වෙන්නේ, මායාවක ජීවත් වෙන්නේ. මේ නිවැරදි ලෝකේ, ඇත්ත ලෝකේ, හැබෑ ලෝකේ දැන් හඳුනා ගන්න කියන ආරාධනාව සිද්ධ කරනවා. නමුත් ඒ පිරිස් ඒක බාර ගන්න කැමති නැහැ. මේ හැබෑ ලෝකේ හරි නීරසයි කියලා, අර මායාකාරී ලෝකේ හොඳයි, අර අර සිමියුලේෂන් එක හොඳයි කියලා ඒකට වැදගත් කට්ටියත් ඒ කතන්දරය තුලත් ඉන්දියා. යථාර්ථය ත්‍රිවිධ ප්‍රතික්ෂේප කරලා කියනවා නෑ නෑ, මට මේ ඉන්න අන්ධකාරය, මට මේ මුලාව හොඳයි, ඔය යථාර්ථයට වැඩිය කියලා ඒ විදිහට ප්‍රකාශ කරපු, ඒ විදිහට ඒ දේ නැවත හොයාගෙන ගියපු කෙනෙකුත් පිරිසකුත් ඒ අතර ඉන්දියා. ඉතින් ඔන්න ඔය වගේ ලෝකෙක, ඔන්න ඒ වගේ අන්ධකාරයක තමයි අපි කල්ගත කරන්නේ. එතකොට භාග්‍යවත් බුදු කෙනෙක් පහළ වෙලා, මේ විදියට රහතන් වහන්සේලා පහළ වෙලා අපිට ප්‍රකාශ කරනවා, කියන්න උත්සාහ ගන්නවා මේ විදිහේ වෙනස්ම ලෝකයක්, අමුතු ලෝකයක්, වෙනස් විදියක ලෝකයක් තියෙනවා. ඒ දේ ඔය අඳුර දුරු කිරීමෙන් අදකින්න පුළුවන්, ඔය අඳුර දුරු කරන්න කියන ආරාධනාව තමයි අපි ඉදිරියේ තියන්නේ. නමුත් අපි ඒක බාර ගන්නවද කියන එක තම තමුන් ඉතින් විමසලා බලන්න ඕනි. එහෙම නැත්නම් අර ප්ලේටෝ කියනා වගේ අර අන්ධකාර ලෝකෙක, ඒ අඳුරු ලෝකෙක, හෙවණැලි ලෝකෙක කල්ගත කරනවද අපි කියන විමසීම ඉතින් තම තමුන්ට බාරයි. තම තමුන්ට බාරයි. තම තමුන්ට විමසලා බලන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහේ අදහසක් අපි ඉදිරියේ තියාගෙන අපි ඊළඟට බලමු මෙන්න මේ අපිව හත්පසින් වට කරලා තියෙන, වෙලලා තියෙන මේ විදිහට නැවත නැවත රෑදවල් නැතුව සැරිසැරීමකට ලක්කරන සංසාරණයට හේතු වෙන මෙන්න මේ අවිද්‍යා අන්ධකාරේ නැමැති දේ පිළිබඳ යම්කිසි අදහසක් අද දවසට සුදුසු ආකාරයෙන් තව ටිකක් පැහැදිලි කරගන්න. භාග්‍යතුන් වහන්සේ කියන විදිහට කොහොමද මෙහි එහෙනම් මේ අවිද්‍යා අඳුර පලන්නේ, දෙපලු කරන්නේ, කොහොමද මේ විදිහට මේක දුරු කරන්නේ කියන ආකාරයට එක්ක මේ අන්ධකාරය කියන දේ මොන වගේද කියන එකත් පොඩ්ඩක් විමසලා බැලීම වටී. ඉතින් ඒ සඳහා යම් කිසි ආකාරයක මේ විදිහේ මතක් කිරීමක් අපිට තියාගන්න පුළුවන් මෙන්න මේ පොට්ටපාද කියන යම්කිසි තැනැත්තෙක්, ඒ අනිතීර්ථක පැවිද්දෙක් භාග්‍යතුන් වහන්සේ හම්බුන වෙලාවක ඒ භාග්‍යතුන් වහන්සේගෙන් මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක් අහනවා. මොකද්ද අහන ප්‍රශ්නය? භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා, භාග්‍යතුන් වහන්සේ මේ සංඥාව කියන දේ සත්‍යයේ ආත්මයද, නැත්නම් මේ සංඥාවත් ආත්මයක් කියන දේ දෙකක්ද කියන යම් කිසි විදියක විමසීමක් කරනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ මේ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ නැහැ. ওই ප්‍රශ්නේ බාරගත්ත පමණින්ම ඔකට අහුවෙලා ඉවරයි. ඒක නිසාම යම් කිසි ආකාරයක වෙනස් විදියක ප්‍රති ප්‍රශ්නයක් නැගීමක් තමයි සිද්ධ කරන්නේ. නැවත ප්‍රශ්නයක් අහනවා මේ පොට්ටපාදගෙන්. මොකද අහන ප්‍රශ්නේ, මොකද්ද පොට්ටපාද උඹෝයි කියන ආත්මය කියලා මේ තැනැත්තගෙන් විමසනවා. දැන් ඔයා ඔය ආත්මය කියලා හඳුන්වන්නේ මොකද්ද කියලා යම් කිසි විදියක විමසීමක් භාග්‍යතුන් වහන්සේ මේ පොට්ටපාදගෙන් සිද්ධ කරනවා. එතකොට මේ පොට්ටපාද දැන් ඉතින් මේක පැහැදිලි කරලා දෙන්නත් එපැයි, දැන් ප්‍රශ්නේ අහලා වැඩි වරද්ද ගත්තනේ. දැන් සාමාන්‍ය ඔය සභාවක උනත් තේරෙනවාද කියලා ඇහුවොත් සමහරු කියනවා තේරෙනවා කියලා. ඊට පස්සේ අහන්න ඕනේ මොකද්ද තේරුණේ කියලා. අන්න අහපු ගමන් බලා ගන්න පුළුවන් තේරීමේ තරම. ඉතින් ওই විදිහේ ප්‍රතිප්‍රශ්න ඇගීමක් බුදුරජාණන් වහන්සේ සිද්ධ කරනවා. මෙයාගෙන් අහනවා මොකද්ද ඔය කියන ආත්මය කියලා. එතකොට පොට්ටපාද මෙන්න මේ විදිහ අදහසක් ප්‍රකාශ කරනවා. දැන් ඇතරම මේ පොට්ටපාද ගැන ගත්තොත් ඒගොල්ලෝ නිකන් මේ ආවට ගියාට මේ ප්‍රසහන කට්ටියත් නෙමෙයි. නිකන් අර කටපාඩමෙන් අහන කට්ටියත් නෙමෙයි. ඒ වෙනුවට ඔය ಭಾರತೀಯ ඒ ආදි යෝගීන් යම්කිසි මට්ටමකට මේ ප්‍රතිපදාවක් භාවනාවක් වඩලා ඉන්දියා. ඒ වඩපු තැන ගිහිල්ලා යම්කිසි මට්ටමකට ගිහිල්ලා මේ කට්ටිය හිර වෙලා ඉන්දියා. හිර වෙලා ඉන්දියා. එතකොට ඒ හිරවීම සාමාන්‍ය ඔය පැහැදිලි කරන්න ගියාම අපේ කටුකුරුන් දෙස්වාමීන් වහන්සේ සඳහන් කරනවා සීසෝ පැදීමක් පිළිබඳ. මෙන්න මේ විදිහේ සීසෝ පැදීමක් තුල තමයි මේ කට්ටිය හිර වෙලා ඉන්නේ. මොකද්ද මේ සීසෝ පැදීම කියලත් අන්න මතක් කරොත් කියනවා මෙන්න මේ නේව සංඥා නා සංඥා කියන යම් කිසි සීසෝ පැදීමක හිර වෙලා ඉන්නියා. කියන්නේ සංඥාව ඇත්තේත් නැති නැත්තේත් නැති ස්වභාවයක අන්න සංඥාව නිකන් එනවා යනවා වගේ සීසෝ වගේ අන්න තත්වයක ඉන්දියා. එතකොට මේකට හේතුව තමයි මේ සංඥාව නැති වුණ ගමන් මුලාවට වැටෙනවා. කොහෙ ගියාද මොන වුණාද දන්නේ නැහැ, මේ මුලාවක්ද කියලා හොයාගන්න බැරි ප්‍රශ්නයක් මතුවෙලා එනවා. අනිත් පැත්තෙන් සංඥාව තියෙනකොට ඒක මහා කටුවක් උලක් විදිහට මේ පිරිසට දැනෙනවා. සංඥාව නැති වුණාම මුලාවට වැටෙනවා. සංඥාව තියෙනකොට කටුවක් උලක් විදිහට මේක දැනෙනවා. ඒක නිසා අන්න හොඳම විදිය මොකද්ද මෙන්න මේ විදිහට නේව සංඥා නා සංඥා හොඳයි කියලා සීසෝ පදිමින් මේ පිරිස කල්ගත කරා. මේ විදිහට යම්කිසි මට්ටමකට වැඩිච්ච පිරිසක්. එතකොට මේ පොට්ටපාද එහෙම නිකන් ආවට ගියාට මේ ප්‍රශ්නේ අහන කෙනෙක් නෙමෙයි. හැබැයි යා ඉතින් යම්කිසි තැනක හිර වෙලා ඉඳපු නිසා ඒක පැහැදිලි කරගන්න මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක් අහනවා. එතකොට දැන් භාග්‍යතුන් වහන්සේ මේකට ප්‍රතිප්‍රශ්නයක් නැගුවාම මොකද්ද පොට්ටපාද ඔය කියන උඹ කියන ආත්මය කියලා ඇහුවාම එයා පෙන්නුම් කරනවා මෙන්න මේ ඕලාරික මේ කය. එහෙම නැත්නම් මේ අඩි 6ක් පමණ උස අර කලේබරේ කියලා කියන්නේ අන්නේ ඒ වගේ දෙයක් පෙන්නුම් කරනවා. මේ බලන්න මේ අතපය, මේ කකුල්, මේ විදේශ භාවයක් සහිත මේ ඕලාරික කයක් මට තියෙනවා. මේක තමයි භාග්‍යතුන් වහන්සේ මම ආත්මය කියන්නේ කියලා ඔන්න ඔය විදිහේ ප්‍රකාශයක් කරනවා. ඒතර සාමාන්‍ය දැන් අපිත් බැලුවොත් මේ පුද්ගලයෙක් පිළිබඳ අදහසක් සංඥාවක් මතුවෙන්න ප්‍රධානම හේතුවක් තමයි ඔය කය. මේ මම මේ වගේ කෙනෙක්, මම උසයි, උස කියන එක මට ගැළපෙනවා කියලා ඔන්න විදිහේ යම්කිසි අදහස් ටිකක් මම සහ වටපිටාව ඉන්න කට්ටිය ඔන්න අපිට මිටි බැඳලා පොදි බැඳලා ලබා දෙනවා. මම මේ වගේ රූපවන්තෙක්, රූපවන්තියක්, මගේ මේ විදිහේ ස්වභාවයක් තමයි තියෙන්නේ, මෙන්න මේක තමයි මගේ ආකාරය, මම මේ විදිහට තමයි ඉන්නේ කියලා ඔන්න ඔය යම් දේවල් ටිකක් මේ තැනත්තා මතු කළ දෙනවා. මෙතනත්ත ගොඩ ගහ ගන්නවා. අන්න ඔර ඕලාරික කය තමයි තියෙන්නේ. එතකොට ඔන්න ඔය ඕලාරික කය අල්ලගත්තට පස්සේ අන්න මම මගේ ආත්මය කියලා මේ දේ පොදි බැඳ ගන්න එච්චර කාලයක් යන්නේ නැහැ. මෙන්න මේක තමයි මේ ස්වභාවය. මේක තමයි මගේ ආත්මය කියලා පෙන්වුම් කරනවා. දැන් අපි හිතමු නිකන් අලුතෙන් කාර් එකක් වගේ ගත්තොත්, ලස්සන කාර් එකක් වගේ ගත්තොත්, හිතට මනාපකාරයක් වගේ ගත්තොත් ඔන්න කියන්න උත්සාහ කරනවානේ නිකන් මේ කාර් එකයි මමයි කියන්නේ දෙන්නන් නෙමෙයි, දෙන්නෙක් නෙමෙයි. කාර් එක තියෙනවා නම් මාත් ඒ සමග ඉන්නවා, මම තියෙනවා නම් කාර් එකක් තියෙනවා කියලා වගේ අදහසක් ඔන්න ප්‍රකාශ කරනවා. මම මගේ ආත්මය ස්වභාවයකට මේක වඩා ගන්න උත්සාහ ගන්නවා. ඉතින් එහෙම වටපිටාවක එහෙම ලෝකෙක අපිට මේ අපේ කය මම මගේ ආත්මය කියලා අල්ලගන්න එච්චරම අමාරු නෑ. ඔය කය එක එක විදිහට වෙනස් කරගන්න උත්සාහ කරනවා. හිතේ හැටියට මේ කය හදන්න උත්සාහ කරනවා. දැන් අලුත්ම වචන වලින් කියනවා නම් අද කාලේ ලෝකවල ලෝකයේ වචන වලින් කියනවා නම් කියනවා ඔබ පුරුෂයෙක්ගේ කයක ඉපදිච්ච කාන්තාවක්. ඔබට අරහේ සෝටින් එකේ පොඩි අවුලක් ගිහිල්ලා එහෙදි ෆැක්ටරියේ පොඩි අවුලක් ගිහිල්ලා ඒකයි මේ පුරුෂයෙක්ගේ කය ලැබිලා තියෙන්නේ. එහෙම නැත්නම් ඔබ මේ කාන්තාවකගේ කයක ඉපදිච්ච පුරුෂයෙක් කියලා ඔන්න ගෙන හර දක්වනවා. ඒ ඔය විදිහට ප්‍රකාශ කරනවා. ප්‍රකාශ කරලා කියනවා පොඩ්ඩක් එහෙ අවුලක් ඒකයි අවුල කියලා අපි හදලා දෙන්නම් කියලා ඔන්න ප්ලාස්ටික් සර්ජන්ලා යම් කිසි විදියක ආයතන හදාගෙන ස්ථාවර කරගෙන පෙන්නුම් කරලා ඉතින් අර පොඩි දරුවෝ සමහර විට අවුරුදු 12 13 වගේ දරුවෝ අර නොතේරෙන දරුවෝ අන්න උදේ ඉස්කෝලේ යන දරුවා හවසට එන්නේ මම මේ ගෑනු ළමෙක් විදියට තමයි මම ඐඩෙන්ටිෆයි කරන්නේ. උදේ ගියේ පිරිමි ළමෙක්. දැන් ඉන්නේ ගෑනු ළමෙක්. ඒකට අනුව මට මේ කය හදා ගන්න ඕනි. එහෙම නැත්නම් අනිත් පැත්තෙන් අන්න පිරිමි ළමෙක් විදියට තමයි මම ඐඩෙන්ටිෆයි කරන්නේ. උදේ ඉස්කෝලේ ගියේ කෙල්ලෙක්. හවස එන්නේ අන්න කොල්ලෙක්. ඉතින් ඔන්න විදිහේ තත්ත්වයකට පවා මෙන්න මේ කය මේ ඕලාරික නැමැති කය අල්ලගෙන ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ මේ ලිංගේ පළලා ඉති ලිංගයක් හදාගන්න උනත් ඔපරේෂන් එකක් කරගන්න පුළුවන්. එහෙම බැරි කමක් නැහැ. ඒ විදිහට හෝමෝන වලින් රැවුලක් උනත් ටිකක් වවා ගන්න පුළුවන් කාන්තාවකට උනත්. ඉතින් ඔන්න ඔය විදිහේ ලෝකෙක ජීවත් වෙද්දී මෙන්න මේ පොට්ටපාද අහන ප්‍රශ්නේ නැත්තම් මේ පොට්ටපාද දෙන උත්තරේ අපිට කොපමණකට අදාළද? අඩුම ගානේ ඒගොල්ලෝ ඒ කාලයේදී වුණ යම්කිසි ප්‍රතිපදාවක් තුලින් මේ ඕලාරික කයේ ස්වභාවය බාරගෙන ඉඳියා. මේක තමයි මගේ ස්වභාවය. මේ උපතින් ලැබිච්ච කය මම ප්‍රතික්ෂේප කරන්න යන්නේ නැහැ. මේ උපතින් ලැබිච්ච දේයි මම ප්‍රතික්ෂේප කරන්න යන්නේ නැහැ. ඒක ප්‍රශ්න කරන්න යන්නේ නැහැ කියන ස්වභාවයක්වත් බාරගෙන ඉඳියා. අද කාලේ ලෝකේ එහෙමත් නැහැ. අද කාලේ කියනවා මේක මේ ඉතුරු ටික හදා ගන්න ඕනි. පුරුෂ ලිංගේ පළලා ස්ත්‍රී ලිංගයක් හදා ගන්න ඕනි. මේ විදිහට මේ කය වෙනස් කරන්න ඕනි. ඒ මට්ටමකට ගියපු ඒ මට්ටමකට අන්ධකාරයක් මුලාවක් වර්ධනය වෙච්ච ලෝකයක තමයි මේ කතා කරන්නේ. නමුත් මේ උත්තරය දෙන පොට්ටපාද එක්තරා ආකාරයකින් මේ ඕලාරික කයේ ස්වභාවය බාරගෙන තියුණා. මේක තමයි ලබාවපන් හැටි කියලා යම් කිසි විදියක ඒ බාර ගැනීම සිද්ධ කළා තියුණා. එතනින් එහාට යන්න උත්සාහයක් තමයි මේ කරන්නේ. මේ ඕලාරික කය කියලා පෙන්නුම් කරනවා. මේ අඩි 6ක් විතර උස මෙන්න මේ අතපය තියෙන මෙන්න බලන්න මේ දේවල් මම අල්ලනවා ස්පර්ශ කරනවා ඇවිදිනවා කතා බහ කරනවා කියන මෙන්න මේ ඕලාරික කය මම ආත්මය විදියට පෙන්නනවා භාග්‍යතුන් වහන්සේ කියලා බුදුරජාණන් වහන්සේට පිළිතුරක් ලබා දෙනවා. ඉතින් මේ පිළිතුර දුන්නාම භාග්‍යතුන් වහන්සේ මේ කොස්සේ ලොකු පැහැදිලි කිරීමක් කරන්නේ නැහැ. ඒ වුණාට භාග්‍යතුන් වහන්සේ කියනවා එහෙනම් පොට්ටපාද ඔයා ඔය කියන ආත්මෙයි මම කියන මේ සංඥා කතාවයි වෙනස්. ඒක දෙකක්. ඔබ ඔය පටලවගෙන ඉන්නේ කියලා ෂණිකව අනිපතර ප්‍රතික්ෂේප කිරීමක් සිද්ධ කරනවා. එතකොට මේ පොට්ටපාද මොකද කරන්නේ? දෙවනුව අන්න තමුන්ගේ උත්තරේ වෙනස් කරනවා. කලින් කියපු එක ෂණික වෙනස් කරනවා අනිපතර. වැරදුනා කියලා තේරුණා, පැටලුණා කියලා තේරුණා. සමහර කෙනෙක්ට මොකක් හරි පොඩ ඇන්න ගමන් උත්තරේ වෙනස් කරන ටක් ගාලා ඇනලා බලන්න ඕනේ වෙනස් කරනවද කියලා. අනේ ඇන්නපු ගමන් කියනවා නෑ නෑ ඒක නෙවෙයි මම කිව්වේ එන දිදී දෙයක් කියලා. ඔන්නෝම කියන කට්ටිය ඉන්නවා. සාමාන්‍යයෙන් එන්නේ වගේ පොට්ටපාදත් කියනවා නෑ නෑ භාග්‍යතුන් වහන්සේ මම කියනවා මේ ඕලාරික කය නෙමෙයි. මෙන්න මේ රූපී ස්වභාවය තමයි මම කියන ආත්මය කියලා මේ තැනත්ත යම්කිසි ආකාරයක් ප්‍රකාශ කරන දෙවැනි වූ ආකාරයක්. එතන මොකද්ද මේ රූපී ස්වභාවය කියන්නේ කියලා කෙනෙක් මත හිතන්න කල්පනා කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ රූපී ස්වභාවයටම කියන තව ආකාරයක් තමයි මනෝමය. මනෝමය කයක් කියන අදහස ඉදිරිපත් කරනවා. ඒක සඳහා තේරුම් ගන්න නම් ඒක මතක් කරගන්න නම් ඒ සඳහා යම්කිසි විදියක භාවනාවක් වඩපු කෙනෙක්ට තමයි මෙන්න මේ රූපී කියන ස්වභාවය ටික ටික අහුවෙන්න පටන් ගන්න. එතකොට අපි හිතමු මේ පොට්ටපාදත් යම්කිසි ආකාරයක ප්‍රතිපදාවක් මේ විදිහට වඩපු කෙනෙක්. ඒක එයාට අග්ගාල මේ ඕලාරික කය අතහැරලා දෙවනුව මෙන්න මේ රූපී ආකාරය කියන්නේ. එතකොට අපිත් බලමු අපි දැන් සිහිය පිහිටවන අවස්ථාවක පුරුදු කරන අවස්ථාවක ගිහිල්ලා යම්කිසි තැනක තැම්පත් වෙනවා. තැම්පත් වෙලා මේ කයේ පහසු හදාගෙන මේ ඇස් දෙක පියාගත්තොත් මේ ඇස් පියා ගැනීම මාත්‍රයෙන්ම අපිට යම්කිසි ආකාරයක මේ අත්දකින්න ආකාරයේ වෙනසක් සිද්ධ වෙනවනේ. තවදුරටත් ඒක අපිට මේ ඕලාරික කයක් වෙනුවට වෙනස් කී ස්වභාවයක් අපිට පෙන්නුම් කරනවා. අර විදිහට ඝන බාල මේ ස්ථාවර කයක් තියෙනව වෙනුවට දැන් තියෙන්නේ මොනවද? දැන් තියෙන්නේ දැනීම මාත්‍රයක්. ඒ දැනීම මාත්‍රය තුළින් හුස්ම අල්ලගත්තොත් මොකද වෙන්නේ? අන්න එතකොට මේ ඇතුළට එළියට යන හුස්ම කියන අත්දැකීම විතරයි අපි තුල තියෙන්නේ. අපි තුල තියෙන්නේ. අන්න මොකද උනේ? අන්න අර විදිහේ යම් කිසි විපරිණාමයකට පරිවර්තනයකට මේ තැනත්තගේ මේ යථාර්ථය කියන එක ලක් වුණා. යත්ලා ඒ විදිහේ වෙනසකට පරිවර්තනයකට ලක් වුණා. තවදුරටත් එයාට මේ මගේ ඔළුව, මේ මගේ කඳ, මේ මගේ බඩ, මේ මගේ කකුල් කියලා ඒ විදිහට ඇනලා පෙන්නනවා වෙනුවට මෙයාට දැන් යම් කිසි දැනීම් මාත්‍රයක් තියෙනවා. වේදනා රාශියක එකතුවක් තියෙනවා. දැනීම් රාශියක එකතුවක් තියෙනවා. අපි මොකද කරන්නේ? ඒ එකතුව හදලා හදා ගන්න උත්සාහ කරනවා. මේ දැනෙන්නේ මගේ ඔළුව තමයි. මේ දැනෙන්නේ මගේ කකුල් දෙක තමයි. මේ තමයි මගේ පසපැත තමයි පොළොවට තද වෙලා තියෙන්නේ කියලා ඔන්න ওই විදිහේ අදහසක් මේ තැනට ඉදිරිපත් කරනවා. මම පහුගිය දවසක ඔය භාවනා කරපු තරුණ දරුවෙක් මෙහි නැවතිලා ඉඳපු කෙනෙක් එයා ඇවිල්ලා තමුන්ගේ අත්දැකීමක් ඉදිරිපත් කරනවා. මගේ මේ අත නැතිව ගියා. ඉතින් මම අත හොලවලා බැලුවා. අත තියෙනවද කියලා. එතකොට නම් තියෙනවා. ඊට පස්සේ මේ අතත් එක්ක ඒ තියුණ ඇඟේ පළුවක්ම නැති වෙලා ගියා. ඊට පස්සේ මම අනිත් අත අරගෙන ඔබලා බැලුවා ඒ පළුව තියෙනවද කියලා. ආ එතකොට ඒ පළුවක් තියෙනවා කියලා මෙයා තමුන්ගේ හැමකිසි විදියක අන්නර කයේ වෙන විපරිණාමය මෙයා ප්‍රකාශ කරනවා. භාවනාවක් වඩන කෙනෙක්ට දකින්න ලැබෙන දෙයක් මේක. අර විදියට ඔලාරික කයකින් වැඩ කර කර ඉඳියා. ඇස් දෙක පොඩ්ඩක් වාඩි වෙලා ඇස් දෙක පොඩ්ඩක් පියාගෙන අර විදියට හුස්මට අවධානයක් යොමු කරොත් අන්න තවදුරටත් ඒ විදිහේ අත්දැකීමක් අපිට නැහැ. දැන් තියෙන වෙනස් විදියක අත්දැකීමක් දැන් තියෙනවා. දැනීම් මාත්‍රයක එකතුවක් තියෙනවා. ඒ දැනීම් මාත්‍රයේ ඒ පොයින්ට් එක එකතු කළා ග්‍රාෆ් එකක් ඇඳගෙන වගේ අපි කියනවා මේ තියෙන්නේ මගේ ඔළුව. මේ දැනෙන්නේ ඔළුව තමයි කියලා ප්‍රකාශ කරනවා. ඉතින් මේ විදිහේ අත්දැකීමක් අපිට දැක ගන්න පුළුවන්. ওই විදිහේ වේදනා රාශියක එකතුවක් මේ පරයංක භාවනාවක කල් ගෙවන කෙනෙක්ට දකින්න ලැබෙනවා. අන්න මොකද උනේ? යම් කිසි ආකාරයක රූපී ස්වභාවයක් මතුවලා ආවා. මනෝමය ස්වභාවයක් මතුවලා ආවා. එතකොට මේ පොට්ටපාද භාග්‍යතුන් වහන්සේට කියනවා, භාග්‍යතුන් වහන්සේ මම මේ ආත්මය කියලා හඳුන්වන්නේ මෙන්න මේ රූපී ස්වභාවය කියලා ප්‍රකාශ කරනවා. එහෙම කියපු ගමන් භාග්‍යතුන් වහන්සේ නවතත් තර විදියට ප්‍රතික්ෂේප කිරීමක් සිද්ධ කරනවා. කිසිම හේතු කාරණා දැක්වීමක් පැහැදිලි කිරීමක් මුකුත් නැහැ. පොට්ටපාදර නිකන් ඇන්නා විතරයි. අයින් ඇනලා කියනවා අනේ මේ පොට්ටපාද ඔය කියන ආත්මයයි මම මේ කියන කතාවේ දෙකක් කියලා ඔන්න ආපහු ප්‍රතික්ෂේප කළ දැම්මා. ඉතින් දැන් පොට්ටපාද ආපහු දැන් යම් කිසි විදියක අන්න වෙන දෙයක් අල්ල ගන්නවා. මෙයා ප්‍රතිපදාව වඩලා තියෙන තරම අපිට දැනගන්නත් පුළුවන්. මෙයා කියනවා භාග්‍යතුන් වහන්සේ මම මේ අරූපී මෙන්න මේ අරූපී දේ තමයි මම මේ ආත්මෙ විදියට හඳුන්වන්නේ කියලා අන්න අර ප්‍රකාශයක් කරනවා. එතකොට අද කාලේ වචන වලින් කියනවා නම් ඔය කියන්නේ මොකද්ද? මේ නන් ඩුවලිස්ටික් තින්කින් ගැන තමයි කියන්නේ. මේ ඩුවැලිටි එකෙන් දුරස් වෙලා තියෙනවා. මොකද්ද මේ ඩුවැලිටි එකෙන් දුරස් වීම? අපි හිතමු අර විදියට හුස්මක් බලාගෙන ඉන්න කෙනෙක්, හුස්ම දිහාවට අවධානය යොමු කරගෙන ඉන්න කෙනෙක්, එයා යම් කිසි ආකාරයක මේ පරීක්ෂණය දිගට දිගට සිද්ධ කරනකොට එයාට දැක ගන්න පුළුවන් මේ හුස්ම දෙක අතර හිඩසක් තියෙනවා කියලා. සමහර කෙනෙක් කියනවා මේ ඇතුල් වෙන පිට වෙන හුස්ම දෙක අතර තියෙන හිඩසට වැඩිය වැඩි එක හුස්මක් ඉවර වෙලා ඊළඟට වැටෙන හුස්ම දෙක අතර තියෙන ඉඩ. එවනත ඇතුල්වීම පිටවීම අතර තියෙන හිදසට වැඩිය වැඩි පිටවීම ඇතුල්වීම අතර තියෙන හිදස කියලා මෙතනත්තා ප්‍රකාශ කරනවා. ඊට පස්සේ කියනවා මෙහෙම බලා ඉන්නකොට අන්න හිස්තැන ලොකු වෙනවා, හුස්ම පොඩි වෙනවා. අන්තිමට ටිකකින් මොකද වුනේ, හිස්තැන නැති වෙලා ගිහිල්ලා හුස්ම නැති වෙලා ගිහිල්ලා හිස්තැන විතරක් ඉතුරු වුණා. නිකන් හරි කාව්‍යමය විදිහට තමයි ওই කතාව කියවෙන්නේ. ඒ විදිහ තමයි කියවෙන්නේ. එතකොට හිස්තැන විතරක් ඉතුරු වුණා කියලා මෙයා කියනවා. එතකොට මෙන්න මේ හිස්තැන ඉතුරු වුණු කට්ටියට මතුවලා එන ලෙඩක් තියෙනවා. ඒගොල්ලෝ උත්සාහ කරනවා මෙන්න මේ හිස්තැන ස්ථාවර කරන්න. අර අන්ත දෙකෙන් අර ඩුවලිස්ටික් තින්කින් එකෙන් ඈත් වුණ ගමන් ඊට පස්සේ මොකද්ද මැද අල්ලගන්නීමක් තමයි සිද්ධ කරන්නේ. එතකොට ඔන්න ඔය මැද අල්ලගෙන තමයි ඔය කාලය වෙනකොට ඔය ಭಾರತೀಯ යෝගීන් කල්ගත කරේ. මේ ඩුවැලිටි එක අවුල්. හැබැයි මේ අරූපී ස්වභාවය හොඳයි, මේ අරූපී ස්වභාවය ස්ථිරයි කියන අදහස ඒගොල්ලෝ ඉදිරිපත් කරා. එතකොට අන්තිමට පොට්ටපාද සරණ යන්නේ මෙන්න මේ අරූපී ස්වභාවයේ. කියනවා මෙන්න මේ අරූපී ස්වභාවය තමයි භාග්‍යතුන් වහන්සේ මම ආත්මේ විදිහට පනවන්නේ. ඔකට වෙන විදිහක අද කාලේ වචනෙන් කියනවා නම් මේ ක්වොන්ටම් ෆීල්ඩ් එකක් තියෙනවා. මේ ෆීල්ඩ් එක තමයි මම ආත්මේ විදිහට පනවන්නේ කියලා මේ තැනැත්තා ගෙනහැර දක්වනවා. ප්‍රකාශ කරනවා. එතකොට සාමාන්‍ය ඔය භාවනාව අද කාලේ කරන කට්ටිය වුණත් ඔන්න ඔය පොට්ටපාදකෙ දිට්ඨිය ගැනීමක් අපිට දකින්න පුළුවන්. සමහර විට වැරදිච්ච පටලෝගත්ත අර භාවනා කමටහනක් යම් කිසි විදියක නිවැරදි ආකාරයෙන් දෙන්න තේරෙන්නේ නැති කෙනෙක් වුණත් ඔන්න ඔය ස්වභාවය ස්ථාවර කරන්න උත්සාහ කරනවා. ඒක ඉතින් භාග්‍යතුන් වහන්සේට කලිනුත් තිබුණ මතවාද තමයි. බුදුරජාණන් වහන්සේ පහළ වෙලා මෙතනින් එහාට වෙනස් විදියක පාරක් අපිට පෙන්නවා. නමුත් ඒක ඇහිලා නැහැ, ඒ බණේ ඇහිලා නැහැ. එතකොට කියනවා මෙන්න මේ හිස් බව මේක ස්ථාවර කරන්න. මේක තුල ඉන්න. මේක තමයි නියම ස්වභාවය. පුළුවන් තරම් ඕකට යොමු වෙලා වැඩගෙන කල්ගත කරන්න කියලා ප්‍රකාශ කරනවා. එතකොට එහෙම කියපු කෙනෙක් කියනවා අන්න මම භාවනා කරා. මට භාවනා කරනකොට මේ දේවල් නැති වෙලා ගිහිලා මෙන්න මේ විදිහ හිස් බවක් මතුවලා ආවා. මම එහි ගත කිරීම තමයි මගේ භාවනාව. ඒකෙන් පිටට ආවොත් මම භාවනාව මගේ හරි නෑ. කටිය සද්ද කරොත් භාවනාව මගේ හරි නෑ. මේකට යාගන්න බැරි වුණොත් භාවනාවට සුදුසු දවසක් නෙමෙයි අද කියලා ඔන්න ඔය විදිහට නොයෙකුත් මතවාද ස්ථාවර කිරිලි අර මැදාල ගැනිලි මේ කට්ටිය තුල මතුවලා එනවා. ඔන්න අර අරූපී ස්වභාවය ස්ථාවර කරා. ඒක ආත්මයේ විදිහට දැන් හඳුනාගත්තා. ඒක ආත්මය කියලා ඒකේ එල්ලී ගත්තා. අන්න ඕක තමයි අන්තිමටම පොට්ටපාද ගෙනහැර දක්වන දේ. මෙන්න භාග්‍යතුන් වහන්සේ මං කියන ආත්මය මේ අරූපී ස්වභාවය. ඒතර තව කෙනෙක් ඕක මන් දුන්නා මේ දෙවියන් වහන්සේ. මේක තමයි දේව ස්වභාවය. මේක තමයි දෙවියන් වහන්සේ. එහෙම නැත්නම් මේ තමයි බ්‍රහ්ම. මේක තමයි මේ බ්‍රහ්ම ස්වභාවය කියලා අඳුනනවා. එහෙම නැත්නම් මේක තමයි ශිවා කියලා අඳුනනවා. අන්න ඔක්කොම කතන්දර ටික ගිහිලා නතර වෙන්නේ උදෙන්ට තමයි. මෙන්න මේ විදිහේ අරූපී ස්වභාවයක් තියෙනවා. මේක නිකන් මේ පැවැත්මේ ෆැබ්‍රික් එක වගේ, නැත්නම් මේ පැවැත්මේ තිරය වගේ තියෙනවා මේ අරූපී ස්වභාවයක්. එහෙම නැත්නම් මේ ක්වොන්ටම් ෆීල්ඩ් කියලා කියන වචනෙන් හඳුන්වන ස්වභාවයක් තියෙනවා. ඒක තමයි මගේ ආත්මය කියලා පොට්ටපාද අන්තිමට කොහොම හරි එතන ගිහිල්ලා එල්ලෙනවා. එළුනම් භාග්‍යතුන් වහන්සේ ආපහු අර පහර දීවම සිද්ධ කරනවා. කියනවා පොට්ටපාද උඹ ඔය කියන ස්වභාවය නම් ඔය ආත්මය කියන්නේ ඕක මම කියන කතාවයි, ඕකයි දෙකක් කියලා. අනේ පොට්ටපාදව පටලෝලා ඇනලා ඇනලා බිම දැමීමක් තමයි සිද්ධ කරන්නේ. ඉතින් ඇන්නට පස්සේ බිම දැම්මට පස්සේ අන්තිමට පොට්ටපාද අහනවා භාග්‍යතුන් වහන්සේ මට මේ කියන දෙයට උත්තරයක් හොයාගන්න බැරි වෙයිද කියලා. ඒක අහන්න ඉතින් අනේ මේ මට කෙනෙක් කියවුට උත්තරයක් දෙන්න බැරිද කියලා අහන්නේ නිකන් ප්‍රශ්නේ තේරෙනවනේ ඔබ වහන්සේට අහන්න මම අහන්නේ මොකද්ද කියලා තේරෙනවනේ ඔබ වහන්සේ මට ඇනෑනේ ඉන්දියට මං මේ අහන එකට උත්තරයක් ගන්න බැරි වෙයිද ඉතින් මට අනේ කියලා අන්න බිමට වැටුණාට පස්සේ එහෙම අහනවා ඇහුවට පස්සේ භාග්‍යතුන් වහන්සේ බෑ කියලා නික්මිලා නැගිටලා යනවා. අන්න කමටහන් සුද්ධ කරනවා නම් නියම සුද්ධ කිරිල්ල අපිට මේ බෑ කියලා නැගිටලා යන්න බෑනේ. ඒක දෙන්න ඕනේ පොඩ්ඩක් අර නිකන් එයාට එයාගේම හීට් එකේ බොයිල් වෙන්න දෙන්න ඕනේ. සමහර කට්ටිය එහෙම ඉන්නවා ඒගොල්ලොන්ට කතා බහ කරලා බේරන්න බෑ. එතකොට දවස් දෙක තුනක් අර ඒකෙම ඒ මේ ද්වේෂෙම ඒ තමුන්ගේ හිතවිලි වලම තමුන්ගේ හැඟීම් වලම බොයිල් වෙන්න දෙන්න ඕනේ. පොඩ්ඩක් තැම්බි තැම්බි ඉන්න දෙන්න ඕනේ. එහෙම එහෙම ඉන්න දෙනකොට ඔන්න දවස් තුනකට ඉතර පස්සේ එනවා කෙඳිරි ගාගෙන අඬාගෙන බඩ ගාගෙන එනවා. ඉතින් හරි හරි ඉතින් එහෙනම් ඉතින් දැන් කියන විදියකට පිළිගන්නම් මොකක්ද දැන් ඔය කියන්නේ. එන්නේ ගාන්ට එනවා. ඒක සඳහා පොඩ්ඩක් එයා බෑ කියලා නැකිලා යන්න ඕනේ. බෑනේ අපිට මේකේ අහවරයක් කරන්න බෑ. අපි හිතනවා නෑ නෑ මේක හරි උත්තරයක් දීලා යන්න ඕනේ. ප්‍රශ්නයක් ඇහුවොත් උත්තරයක් තියෙන්න ඕනේ. ප්‍රශ්න අහලා උත්තර නොදී යන්න බෑ. එහෙම අතරමඟ නවත්තන්න බෑ. ඒ විදියට බෑ. මේ විදියට මේ කමිටඩ් වෙන්න ඕනේ කියලා ඔන්න විදිහේ කතන්දර කියාගෙන එනවා. සාමාන්‍ය හොඳම කමඨාන් සුද්ධ කිරිල්ල තමයි ඔන්න ඕක. ඔය අවුස්සලා තියලා අන්තිමට උඹට ඔය මං කියන එක තේරුම් ගන්න බෑ කියලා නැගිල්ල යනවා යන්න. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ සිද්ධ කරනවා. ඉතින් පොට්ට පාද අර තමුන්ගේම හිතිවිලි වල අර වෙච්ච සිදුවීම වල අර අවුල තුල අන්න තැම්බි තැම්බි දවස් කීපයක් සති කීපයක් ගත කරපු පාටයි. ගත කරලා ඉවර වෙලා අනේ යම් කිසි දවසක මේ තැනැත්තා නැවතත් භාග්‍යතුන් වහන්සේ හොයාගෙන යනවා. ඔයාගෙන ගිහිල්ලා දැන් යන්නේ දැන් බිම වැටිලා දැන් ටිකක් යටහත් පහත් දැන් කියන දෙයක් අහන්න පිළිගන්න සූදානම් තත්ත්වකින් තමයි යන්නේ. එන්නේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ මෙතනින් එහාට යන ප්‍රතිපදාව මෙතනටට පැහැදිලි කරලා දෙනවා. කියන්නේ මොකද්ද? මෙන්න මේ පොට්ටපාද මේ අත්තපටිලාභ කියන වචනේ තමයි අත්තා කියන වචනේ වෙනුවට අත්තපටිලාභ කියන වචනේ තමයි යොදන්නේ. මේ ආත්ම ප්‍රතිලාභයක්. මේ ආත්මේ නිසා අපිට යම් යම් ආත්මේ විවිධ ආකාර වගේ දේවල් අපි ළඟ තියෙනවා. ඒ නිසා ආත්ම කියන වචනේ යොදන්නේ නැහැ. අත්තපටිලාභ කියන විදිහට තමයි ප්‍රකාශ කරන්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ කියනවා පොට්ටපාද මේ ශික්ෂාවක් තුලින් මේ අත්තපටිලාභ කියන ඒවා ඇති වෙනවා. ශික්ෂාවක් තුලින් මේ දේවල් නැති වෙලා යනවා. යම් කිසි පුහුණුවක් ප්‍රතිපදාවක් තුලින් මේ ආත්මපටිලාභ කියන ඒවා ඇති වෙනවා. පුහුණුව ප්‍රතිපදාවක් තුලින් මේ ආත්මපටිලාභ කියන ඒවා දුරු වෙලා විනාශ වෙලා යනවා. ඔන්න ඕක තමයි කියන කතාව. මෙන්න මේ nature of reality තමයි කියන්න හදන්නේ. එහෙම නැත්නම් මේ යථාර්ථය කියන දේ අපි කොහොමද අත්දකින්නේ විවිධ අවස්ථාවල? අර අන්ධකාරය දුරු වෙනකොට කොහොමද ටිකෙන් ටික මෙන්න මේ යථාර්ථය කියන එක වෙනස් වෙන්නේ මේ තැනැත්තාට කියන අදහස තමයි මේ කියන්නේ. ඒක සඳහා අවශ්‍ය දේ විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ ශික්ෂාව. හික්මීමක් ප්‍රතිපදාවක්. ඒ ප්‍රතිපදාව තුලින් අන්න මේ යථාර්ථය කියන බැල්ම අපි මේ දකින දැක්ම වෙනස් පරිවර්තනය වූ ආකාරයකට පත් කරගන්න පුළුවන්. දැන් මේ තියෙන අන්ධකාරයේ ප්‍රතිපදාව තුලින් වෙනස් විදියක ස්වභාවයකට එළිය වැටුණු ස්වභාවයකට පරිවර්තනයකට ලක් කරන්න පුළුවන් කියන අදහස තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඒතර අත්තපටිලාභ කියන වචනෙන් ප්‍රකාශ කරනවා සඳහන් කරනවා. එතකොට මෙහෙම කියනවා. දැන් මේ ඕලාරික කය තියෙනවා. ඕලාරික කය තියෙනවා. එතකොට ඕලාරික කයක් අර විදිහේ මනෝමය ආකාරයකට පත් උනේ මොකක් නිසාද? මේ තැනැත්තා ගිහිල්ලා වාඩි වෙලා ඇඟ සැහැල්ලු කරගෙන ඇස් දෙක පියාගෙන හුස්මට අවධානය යොමු කරා. මේ ඇතුළ වෙන හුස්ම මේ පිට වෙන හුස්ම කියලා මෙන්න මේ හුස්ම දැනගත්තා. අන්න මොකද උනේ? යම්කිසි ප්‍රතිපදාවක් නිසා මෙයා තමුන්ගේ මේ යථාර්ථය කියන දේ දැන් අත්දකින්නේ වෙනස් ආකාරයකින්. කලින් අර විදිහට ඕලාරික කයකින් වැඩ කර කර ඉඳපු තැනැත්තා මේ විදිහට නොයෙකුත් දේවල් කරමින් ඉඳිය තැනැත්තා අන්න අර විදිහේ පරියන්කයකට ගිහිල්ලා ඇස් දෙක වහගෙන හුස්මට අවධානය යොමු කරපු නිසා අන්න එයා දැන් තවදුරටත් අර ඕලාරික කය වෙනුවට දැන් මනෝමය ස්වභාවයක් අත්දකිනවා, රූපී ස්වභාවයක් අත්දකිනවා. අන්න මොකද උනේ? ප්‍රතිපදාව තමයි අතරමැද වෙනසට හේතු වෙන ඊතලයේ උඩ තියෙන ප්‍රතිපදාව. ඕලාරික කයේ ඉඳලා මනෝමය කයට යන ඊතලේ තුල තියෙන ප්‍රතිපදාව. අන්න ප්‍රතිපදාවක් තුලින් මේ දේවල් ඇති වෙනවා, ප්‍රතිපදාවක් තුලින් මේ දේවල් නැති වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරනවා. ප්‍රකාශ කරලා කියනවා දැන් එහෙනම් මනෝමය කය තියෙනවනේ, දැන් රූපී ස්වභාවය. ඒක අරූපී ස්වභාවයක් බවට පත් වුනේ මොකද්ද? මේ හුස්ම කියන එක වැඩි වැඩියෙන් නිරීක්ෂණය කරා. හුස්ම 20ක් 30ක් 40ක් 50ක් හොඳට බලන්න උත්සාහ කරා. මේ හුස්මේ තියෙන වෙනස්කම් මොනවද? කොහොමද මේ ඇතුළේ එන හුස්ම කොයි විදිහටද මේ හුස්ම වෙනස් වෙන්නේ? කොහොමද මේ පිට වෙන හුස්ම කොයි විදිහටද මේ හුස්ම වෙනස් වෙන්නේ කියලා අර හුස්මේ මුල මැද අග බලන අසුලුව මේ තැනැත්තා කල්ගත කරා. කල්ගත කිරීමේ ප්‍රතිඵලයක් විදිහට ඒ ප්‍රතිපදාවේ ප්‍රතිඵලයක් විදිහට මොකද වුනේ? අන්න අර රූපී ස්වභාවයක් මෙයා තුළ මතුවලා ආවා. රූපී ස්වභාවයක් මතුවලා ආවා. අන්න මෙන්න මේ අත්තපටිලාභ කියන අර්ථයෙන් මේ භාග්‍යතුන් වහන්සේ මේ ආකාර තුන පැහැදිලි කරනවා. ඕලාරික ස්වභාවයක් තියෙනවා, රූපී ස්වභාවයක් තියෙනවා, අරූපී ස්වභාවයක් තියෙනවා කියලා මෙහෙම පැහැදිලි කළා. මෙන්න මෙතනින් එහාට කමඨහන සුද්ධ කිරීම, පොට්ටපාලට උපදේශක් ලබා දීමක් සිද්ධ කරනවා, ප්‍රකාශ කරනවා. කියනවා මෙන්න මේ විදිහේ දෙයක්. දැන් මේ විදිහට ඕලාරික කයක් තියෙනවා, තවත් පිටක මනෝමය කයක් තියෙනවා, තවත් පිටක අරූපී කයක් තියෙනවා. නැත්නම් ඕලාරික පැවැත්මක්, රූපී පැවැත්මක්, අරූපී පැවැත්මක් විදිහට මේ විදිහේ පැවැත්මක් විටෙන් විට අපිට දැක ගන්න පුළුවන්. එතකොට මේ දේවල් මේ විදිහට එකක් ඇතුලේ එකක් පිහිලා තියෙන ආකාරයෙන්ද තියෙන්නේ? මේ ඕලාරික කය තුළ මේ විදිහට රූපී කයක් තියෙනවද? රූපී කය තුළ මේ විදිහට අරූපී කයක් තියෙනවද? ඔහොම ඔහොම නිකන් අර නිකන් සීවියකින් වැහිලා වගේ තියෙන ආකාරයකින්ද මේක තියෙන්නේ කියලා නොයෙකුත් ප්‍රශ්න ගැනලු දිටි ඇති කරගන්නවනේ මේ තැනත්තා. ඒවා තමයි ඔය පොට්ටපාලට තියෙනා මේ මගේ ආත්මය කියලා මේ ඕලාරික කය අල්ල ගන්නවා. අරූපී කය අල්ල ගන්නවා, රූපී කය අල්ල ගන්නවා. අල්ලගෙන කියනවා මෙන්න මේක ස්ථාවරයි. අනිත් සියල්ල වෙනස් වුණත් මේ දේ ස්ථාවරව පවතිනවා. මම මලත් මේ දේ මෙතනින් දුරු වෙලා ගිහිල්ලා වෙන තැනකට බැස ගැනීමක් සිද්ධ වෙනවා කියලා ඔන්න ඔය විදිහේ විවිධ දිට්ටි, විවිධ අදහස් මේ පිරිස් අරගෙන ඉඳියා. නමුත් බුදුරජාණන් වහන්සේ මෙතනින් එහාට මේ කමඨහන් සුද්ධ කිරීම විදිහට පැහැදිලි කරන්නේ මොකද්ද, ප්‍රකාශ කරන්නේ මොකද්ද කියනවා. මෙන්න මේකේ ගැටලන්නේ යන්න එපා. මේ විතේක ඕලාරික කය තියෙනවා, විතේක මනෝමය කය තියෙනවා, විතේක රූපී අරූපී ස්වභාවය තියෙනවා. මේවා එක එක ගැටලලා මෙන්න මේ තැනැත්තා යම්කිසි ආකාරයක පැවැත්මක් ස්ථාවර කරනවා. මෙන්න මං පැවතුණා, මෙන්න මේ විදිහට තමයි මං කල් ගෙව්වේ කියලා පැවැත්මක් ස්ථාවර කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මේ එක එක දේවල් ගැටලන්න යන්න එපා. මේවා නිකන් මල් මාලයකට මල් අමුණනවා වගේ අමුණන්න යන්න එපා. එක් එක් අවස්ථාවේ ඒ ඒ මල තියෙන බව නම් සත්‍යයි. ඒ ඒ අවස්ථාවේ ඒ ඒ අත්දැකීම තියෙන බව සත්‍යයි. නමුත් එතනින් එහාට මේකේ ස්ථාවරයක් ගන්න හැකියාවක් නැහැ. ඒ විදිහේ පැවැත්මක් පනවන්න හැකියාවක් නැහැ කියන ආකාරය තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. එහෙම ප්‍රකාශ කළා අමුතු විදිහේ උපමාවකින් මේ දේ පැහැදිලි කරනවා. පොට්ටපාදේ යම්කිසි අවස්ථාවක මේ එළ දෙනගෙන් කිරි ගන්නවා. එතකොට ඒ වෙලාවේ කිරි කියන යථාර්ථය තමයි තියෙන්නේ. තව වෙලාවක යම්කිසි මේක ප්‍රතිපදාවකට ලක් කිරීම තුළින් විටක දී කිරි කියන ස්වභාවයක් මතුවලා එනවා. එතකොට දීකිරි කියන යථාර්ථය සත්‍යයි. තවත් යම්කිසි ප්‍රතිපදාවක් තුලින් මේක ගිතෙල් බවට පත් වෙනවා. එළදෙනගෙන් කිරිත්, කිරෙන් දීකිරිත්, දීකිරෙන් ගිතෙලුත් අරගන්නවා. එතකොට මේ කිරි තියෙන අවස්ථාවේ මේක තුල දීකිරි තියනවද ගිතෙල් තියනවද කියලා විමසීමවත්, දීකිරි තියෙන අවස්ථාවේ මේ තුල කිරි කොහෙන්ද ගිතෙල් කොහෙන්ද කියලා විමසීමක්වත්, ගිතෙල් තියෙන අවස්ථාවේ කෝ කිරි කෝ දීකිරි කියලා විමසීමක්වත් මේ දෙයට අදාළ වෙන්නේ නැහැ. මේ අවස්ථාවේ කිරි කියන දේ පැවැත්වෙනවා, තව කාලක දීකිරි තියෙන දේ පවතිනවා, තවත් කාලයක ගිතෙල් කියන දේ පවතිනවා. ඔන්න විදිහේ පැහැදිලි කිරීමක්, ඔන්න විදිහේ මතක් කිරීමක් භාග්‍යතුන් වහන්සේ සිද්ධ කරනවා. එතකොට මේ අතීතේ මම ඉන්දියද, අනාගතේ මම වන්නේම්ද, වර්තමානයේ මම වෙමිද කියලා මේ විදිහට ගැටලන්න අවශ්‍යතාවයක් නැහැ මේ අතීත අනාගත වර්තමාන කොටස් එකතු කළා. ඒ වෙනුවට ඒ අවස්ථාවේ ඒ අත්දැකීම තියෙනවා, ඒ යථාර්ථය තියෙනවා, එන්නේ ඒක පිළිගන්න තමයි තියෙන්නේ. එතනින් එහාට ඒක තුල පරීක්ෂණයක් විමසීමක් කරන්න දෙයක් නැහැ කියන මතක් කිරීම බුදුරජාණන් වහන්සේ සිද්ධ කරනවා. ඒ විදිහේ ස්වභාවයක්, ඒ විදිහේ කමඨාන් සුද්ධ කිරීමක් තමයි මේ සිද්ධ කරන්නේ. අන්න අර ගැටලැව්වට පස්සේ තමයි මෙන්න මගේ ඕලාරික කය, මෙන්න මගේ රූපී ස්වභාවය, මෙන්න මගේ අරූපී ස්වභාවය කියලා ඔන්න එකතු කරලා පුරුද්දලා ඊට පස්සේ අහනවා කෝකද ආත්මය, රූපී ස්වභාවය දාත්මය, අරූපී ස්වභාවය දාත්මය, නැත්නම් මේ ඕලාරික කය දාත්මය කියලා ඔන්න විදිහේ ස්ථාවර කිරීමකට යනවා. ඕලාරික කය අල්ලගත්ත කෙනා ඒක ස්ථාවර කරනවා, ඒ කාය වඩන ප්‍රතිපදාවකට වැටෙනවා, ජිම් යනවා, මේකප් කරනවා, සම්පූර්ණ මේ ඉන්න මනුස්සයද කියලා හිතාගන්න බැරි තරමට මේකප් ගාලා නිකන් අර නිකන් මේ සවලකින් අයින් කරන්න පුළුවන් ගන්නට. එහෙම නැත්නම් අර රූපී ස්වභාවයක් අල්ලගෙන මේ හුස්ම තමයි මේ ලෝකේ, හුස්ම තමයි මම මේ යථාර්ථය, එතනින් එහා දෙයක් මට නැහැ කියලා හුස්මෙන් පිට ගියොත් මරනවා, කොටනවා, කපනවා කියන ස්වභාවයකට පවා යන්න පුළුවන්. එහෙම නැත්නම් අර අරූපී ස්වභාවයේ හිස්තැන තමයි මගේ නියම ස්වභාවය, හිස්තැනෙන් පිට එන්න දෙන්න විදියක් නැහැ, හිස්තැනේ තියෙන්න ඕනේ කියලා ඔන්න තව කට්ටියක් අල්ලගෙන කියනවා. නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ මොකද්ද? මෙන්න මේ ඕලාරික කය තියෙන බව හැබෑව ඒක විදිහක රූපී ආකාරයකට පරිවර්තනය වෙනවා. රූපී ආකාරයත් අල්ලගන්න එපා, ස්ථාවර කරන්න එපා. මොකද ඒක අරූපී වෙන්න පුළුවන්. අර විදිහ හිස්තැනකට දිය වෙලා යන්න පුළුවන්. හිස්තැන ස්ථාවරයි වගේ පේනවා, ස්ථාන සියල්ලේ පදනම වගේ, සියල්ලේ ෆැබ්‍රික් එක වගේ පෙනීමක් මේ හිස්තැන තුළ තියෙනවා තමයි. නමුත් ඔය හිස්තැනත් තදේට ග්‍රහණය කරලා අල්ලගන්න එපා. සාමාන්‍ය වෙලාවේදී කමඨාන සුද්ධ වෙනවා නම් මෙතන ඇතර කියන්න ඕනේ හරි හිස්තැනේ ඉන්න, හිස්තැනේ ඉඳලා බලන්න මේ හිස්තැනේ කෙලවරක් තියෙනව නේද කියලා. අනේ හිස්තැන නැවතත් අර විදිහට රූපී ස්වභාවයක් බවට පත් වෙනව නේද කියලා. අනේ එහෙම බලාගෙන ඉඳියොත් ඔන්න තේරෙනවා නැවතත් අර කරදර බාධක වසුරු ටිකක් වැඩිලා ටික ටික හිස්තැන දුර වෙලා ගිහිල්ලා රූපී ස්වභාවය මත වෙලා එනවා. රූපී ස්වභාවය ආවනේ, ඒකත් තව ටිකක් ඕලාරික වෙලා අන්න ඇසරිහාම අර විදියට වැඩ කරන කයක් බවට පරිවර්තනය වෙලා එනවා. එතන මෙතන අවුල තියෙන්නේ මොකද්ද? අපි මේවා පුරුද්දනවා. පුරුද්දලා එකට පැවැත්මක්, මල්මාලයක් ගොතා ගන්න උත්සාහ කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේ සිද්ධ ප්‍රකාශ කරන්නේ අපිට මේ එකකවත් ස්ථාවරයක් ගන්න එපා. මේවා ඒ වෙලාවට සත්‍ය බව නම් හැබෑව. නමුත් එතනින් එහාට මේක ඔස්සේ කල්පනා කිරිල්ලක්, එතනින් එහාට මේක ඔස්සේ දිට්ටි හදා ගැනීමක් කරන්න එපා කියන ආරාධනාව තමයි අපිට සිද්ධ කරන්නේ. අන්න එතකොට මේ තැනැත්තට විටෙක මේ ඕලාරික කියන කය සත්‍යයයි, තව විටෙක රූපී ආකාරය සත්‍යයයි, තවත් විටෙක අරූපී ආකාරය සත්‍යයයි. මෙන්න මේ විදිහට විවිධ ආලෝක මට්ටම් වගේ මේවා. අන්න අන්ධකාරයේ ඉන්නකොට ඕලාරික කය ස්ථිර කරගෙන එයා කල්ගත කරනවා. යම් කිසි ආකාරයක ටිකක් කෙලිය වැටුනහම අන්න රූපී ස්වභාවයක් අල්ලගෙන කල්ගත කරනවා. තව ටිකක් කෙලිය වැටුනොත් අරූපී ස්වභාවයක් අල්ලගෙන කල්ගත කරනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ කියනවා මේක නියමාකාර මේ දේ දැන හඳුනගත තැනැත්තා නියමාකාරයෙන් ඇස් ඇරිච්ච, එහෙම නැත්නම් අර අඳුර දුරු කරපු මේ තැනැත්තා මේ එක් ආකාරයක්වත් මේ සංඥාවේ විවිධ මට්ටම් මේවා ඒවා එක් ආකාරයකට ස්ථාවර විදිහට ස්ථිර විදිහට ගන්න යන්නේ නැහැ කියන අදහස තමයි ප්‍රකාශ කරන්නේ. අන්න එතකොට මොකද වෙන්නේ? එන්නේ මේ විදිහේ ස්ථාවර ගෙතීමක්, ගෙත්තමක් දැම්මේ නැත්නම් මේ තැනැත්තා අන්න නිවැරදි බැල්මක් ඇති කෙනෙක්. ඉතින් ඒක අපිට හොයාගන්න පුළුවන් සාමාන්‍ය ওই හුස්ම දිය වෙලා ගිහිල්ලා හිස්තැන මතුවෙලා හිස්තැන නැවත බිඳෙන වෙලාවේදී, නැත්තම් හිස්තැන මතුවෙන වෙලාවේදී අපේ මේ හිත තුළ දක්වන ප්‍රතික්‍රියාවෙන් අපිට හොයාගන්න පුළුවන් අර අරූපී ස්වභාවයට අපේ තියෙන බැඳීම. ඊළඟට අර ඇස් දෙක වහගෙන අර හුස්ම තවදහන යනකොට, හුස්ම දිගට පවතිනකොට අනේ යම් කිසි ආකාරයක සද්දයක් අහම, හිතවිල්ලක් අහම, අර විදිහට හුස්මට කරදරයක් බාධකයක් අහම අපිට දැක ගන්න පුළුවන් අර රූපී ස්වභාවයට තියෙන ඇල්ම. එහෙමත් නැත්නම් අර විදිහේ කාමභෝගී ගෙනහලා මේ විදිහට ආරණ්‍යයකට ගෙනහලා කැලේකට ගෙනහලා ශුන්‍යාගාරයකට ගෙනහලා මේ විදිහට ඇස් දෙක වහගෙන පොඩ්ඩක් වාඩි වෙලා ඉඳපන් කිව්වොත් අන්න එයාට ඇති වෙන බිහිතිකාව තුලින් දැක ගන්න පුළුවන් අන්න අර ඕලාරික කයට කොච්චර ඇලිලා තියනවද ඒකට කොච්චර පෙම්බැඳලා තියනවද කියලා ඒකනේ සමහරු එන්නේත් නැහැ ආවත් කියන ඔන්න මං කලින්ම කියලා එන්නේ මට ඕකේ ඉන්න නම් බෑ මම ඕනම් ඇවිල්ලා යන්න එන්නම් ඔය විදිහට කියනවනේ ප්‍රකාශ කරනවනේ අන්න මොකද්ද කියන්නේ මේ ඔලාරික කය තමයි මගේ සත්‍ය ඒ දේ තමයි මගේ යථාර්ථය ඒකෙන් පිටේවට පයින්න මම කැමති නෑ ඒ විදිහේ මනාපයක් මා තුල නෑ කියන ඔන්න ඔය විවිධ ආකාර විවිධ මට්ටම් කොපමණ විදිහට අපි ග්‍රහණය කළා තියනවාද කියන එක තමයි මේ තුලින් අපිට දැක ගන්න පුළුවන්. නමුත් අන්න නිවැරදි බැල්මක් නිවැරදි ආලෝකයක් ඒ හිත තුල පහළ වෙනවා නම් මෙයා මේ ඕලාරික කයවත් රූපී කයවත් අරූපී කයවත් මේ කොයිම දෙයක්වත් මේ විදිහට ස්ථාවර පැවැත්මක් දැඩි ග්‍රහණයකට අරගන්නේ නැහැ. ඒ වෙනකොට මෙයා තේරුම් ගන්නවා ශික්ෂාවක් තුලින් මේ දේවල් ඇති වෙනවා. ශික්ෂාවක් තුලින් මේ දේවල් නිරුද්ධ වෙනවා. අන්නේ ඒ බැල්ම මෙයාගේ හිත තුල ටිකෙන් ටික දියුණු වෙලා මතුවෙලා එනවා. අන්න ඕක තමයි බුදුරජාණන් වහන්සේ අපිට ලබා දෙන උපදේශ. මෙන්න මේ දේවල් ඒ විට සත්‍යයි. නමුත් එකක්වත් ග්‍රහණය කරන්න එපා. ග්‍රහණය කරන්න නැතුව බලන්න අන්න ශික්ෂාව තුලින් මේ දේවල් ඇති වෙනවා. ශික්ෂාව තුලින් මේ දේවල් නිරුද්ධ වෙනවා. අනේක ආකාරයේ තමයි මෙන්න මේ මෝහාන්ධකාරය. මේ අවිද්‍යාව නැමැති අඳුර බලන්න පුළුවන්. මේ අඳුරේ විවිධ මට්ටම් වගේ මහා ඝනාන්ධකාරයක් වගේ ඕලාරික කයක් තියෙනවා ඊට පස්සේ රූපී ස්වභාවයකදී අන ටිකක් එළිය වැටලා තියෙනවා අරූපී ස්වභාවයට එනකොට තව ටිකක් එළිය වැටෙනවා නමුත් එතනිනුත් අවසන් වෙන්නේ නැහැ මේකක්වත් ග්‍රහණය නොකිරීම කියන නියම දැන හඳින ගැනීම නියම යථාර්ථය පිළිබඳ බැල්ම අපි තුල පහළ වුණොත් අන්න ඒ කෙනා තමයි මේ නැවත නැවත මේ සංසරීම මේ සංසාරන්ති කියලා කියන්නේ මේ සැරිසැරීමක් සිද්ධ කරනවා. ඕලාරික රූපී අරූපී කියන ස්වභාව තුල සැරිසැරීමක් සිද්ධ කරනවා. මේක ස්ථිරයි මේකේ ස්ථිරයි මේකේ ස්ථිරයි කියලා විටෙන් විට ඒ අවස්ථාවල අල්ල ගැනීමක් සිද්ධ කරනවා. නමුත් අනේ අල්ල ගැනීම දුරු කරන නම් මේ එකක්වත් ස්ථාවර විදිහට ස්ථිර විදිහට නොගන්නා ස්වභාවයක් අපි තුල ඇති කරගත යුතුයි. අන්න මොකදුනේ මේ එක ධර්මයක් මේ අන්ධකාරය නැමැති ධර්මය කොච්චරනම් ප්‍රබලද ඒක තරං දෙයක් ඒ තරං මේ සත්‍යය මේ සංසාරය තුල සැරිසරන්න හේතු වෙන දෙයක් මම දන්නේ නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරනවා අන්න ඒ සැරිසරේම අඳුරගත්තානම් ඒ අන්ධකාරය අඳුරගත්තානම් තවදුරටත් එයාට අර විදිහේ සැරිසරීමක් අදාළ වෙන්නේ නැහැ අර විදිහේ විවිධ අවස්ථා එකතු කළා මේ විදිහට මල් මාලයක් වගේ ගෙතුවා වගේ පැවැත්මක් මෙයා හදාගන්නේ නැහැ. අනේකී ශක්තිය තමයි භාග්‍යතුන් වහන්සේ අපි ඉදිරියේ තියන්නේ. මේ විදිහේ දැන හැඳී ගැනීමක් තමයි අපි ඉදිරියේ තියන්නේ. එතකොට ඔන්න ඔය පොටපාද එක කරපු කතාවෙම තව අන්තිමට අමුතු විදිහේ ප්‍රශ්නයක් නැගෙනවා. අහනවා මෙන්න මේ සංඥාවද ඉස්සෙල්ල ඇති වෙන්නේ ඥානේද සංඥාවද ඉස්සෙල්ල ඇති වෙන්නේ ඥානේද කියලා යම්කිසි විදියක ප්‍රශ්න නැගීමක් සිද්ධ කරනවා. ඒ අවස්ථාවේදී භාග්‍යතුන් වහන්සේ කියනවා සංඥාව ඉස්සෙල්ල ඇති වෙනවා ඥානය පස්සේ ඇති වෙනවා. ඒ විදිහට තමයි ප්‍රකාශ කරන්නේ. දැන් අපි හිතමු ඕලාරික කය පිළිබඳ සංඥාවක් තමයි ඉස්සෙල්ල පහළ වෙන්නේ. ඊට පස්සේ මම මේ විදිහේ ඕලාරික කයක් අත්දකින්නවා කියන ඥානයක් ඊට පිටිපස්සෙන් එනවා. එහෙම නැත්නම් රූපී මනෝමය ආකාරයක් පිළිබඳ සංඥාවක් තමයි ඉස්සෙල්ල පහළ වෙන්නේ. ඊට පස්සේ මම මේ විදිහේ මනෝමය ආකාරයක් අත්දකින්නවා කියන ඥානයක් පහළ වෙනවා. රූපී ඉඳලා අරූපී වලට ගියහම අරූපී ආකාරයෙන් අර විදිහේ සංඥාවක් පහළ වෙනවා. එතකොට අන්න ඒක මම මේ විදිහට අත්දකින්නවා කියන ඥානයක් පහළ වෙනවා. ඊට පස්සේ මේ තැනැත්තා අපි හිතමු මෙතනිනුත් ඉදිරියට ප්‍රතිපදා වඩ아가ගෙන යනකොට මේ තැනැත්තා මේ විදිහේ මේ ඕලාරික රූපී අරෝපී කියන අවස්ථා අතර වෙනසක් වුණාට ඒ දේවල් මම ග්‍රහණය කරන්නේ නැහැ. ඒ දේවල් මම වෙහෙසකට අරගන්නේ නැහැ කියන යම් කිසි විදිහක ස්වභාවයක් තමුන් තුළ ඇති වුණාද අන්න පස්සේ එයාට ඥානයක් පහළ වෙනවා මම තවදුරටත් මේක වෙහෙසකට පීඩාවකට අරගන්නේ නැහැ කියලා. ඔන්න ඔය මාර්ගස්ත පලස්ත කියන කතාවත් ඕක තුළ තියෙනවා. යම් කිසි විදිහක මාර්ගයට අනතුරුවම ඵලයට යොමු වෙනවා කියන අදහස තියෙනවානේ. එතකොට ඕකෙදි වෙන්නේ මොකද්ද? වෙනස වෙනවා. වෙනස වුණාට මොකද? ඒක වදින්නේ තැපෑලෙන්. එතකොට කැලේ රහත් වුණාට මොකද? ගමට ගියාම තමයි රහත් බව හරියටම හොයාගන්න පුළුවන්. කැලේ රහත් වුණාට දන්නේ නැහැ නේ රහත්ද කියලා. මොකද හරියට විශ්වාස නැහැ. කෙලෙසයක් ආපු වෙලාවට තමයි තේරෙන්නේ ආ ඇත්තරම රහත්. එහෙනම් තා ඇත්තරම රහත් නැහැ කියලා දැන හඳුනා ගන්න පුළුවන්. ඔන්න භාවනාව කාලයක් තිස්සේ වඩන කෙනෙක් දවසක අර තමන් හුරු පුරුදු ඇවිස්සෙන විදිය අත්දැකීමක් අරහා ගියපු දවසට තේරෙනවා ඉස්සර මම මේ වගේ දෙයකට කොච්චර නටනවද දැන් එහෙම නටන්නේ නැහැ. දැන් එහෙම නටන්නේ නැහැ කියන යම් කිසි ඥානයක් මෙයාට පහළ වෙන්න පුළුවන්. කලින්ම වෙනස් වෙලා තියුනේ. කලින් පරිවර්තනයේ වෙලා කොයි වෙලාවෙ වුණාද දන්නේ නැහැ. නමුත් අන්න පස්සේ තේරෙනවා දැන් ඒ විදිහේ දැඟලිල්ලක් කරන්නේ නැහැ කියලා. ඒක සඳහා අර විදිහේ කෙලෙසයක් හම් වෙන වෙලාවකට එන්න ඕනේ. ඒ වෙලාවේ තමයි අන්න ඥාණය පහළ වෙන්නේ. සමහර විට ඒ වෙලාවේ ට්‍රිගර් වුනේ නැති හින්දා පෑය දෙක තුනකට පස්සේ එන්න පුළුවන් තේරෙන්නේ අර විදිහේ සිදුවීමක් ඒ වෙලාවේ වුණා මම ඒ වෙලාවේ ඇවිස්සුනේ නැහැ. ඇවිස්සුනේ නැති හින්දා මට ඒක දැනුනෙත් නැහැ. නමුත් දැන් තේරෙනවා මා තුළ යම් කිසි වෙනසක් පරිවර්තනයක් වෙලා තියෙනවා කියලා. අන්න අර විදිහට මේ යම් කිසි තැනැත්තෙක් මේ ප්‍රතිපදාව තුලින් කාලයක් තිස්සේ කරගෙන යනකොට එයාගේ යම් කිසි වෙනස් ස්වභාවයක් බවට මෙයාව පරිවර්තනය වෙනවා. උනාට උන ගමන් ඔන්න ස්ටේජ් 1 එක පාව කරා ඔන්න ස්ටේජ් 2 එකට ගියා මෙන්න ගේම් එක යන විදිහ කියලා එහෙම අර තිරයක් මතු වෙලා කියන්නේ නැහැ අපිට. නමුත් අන ස්ටේජ් 2 එකට ගිහිල්ලා ටික දවසක් යනකොට තේරෙනවා ආ දැන් ඉන්නේ තවදුරටත් ස්ටේජ් 1 එකේ නෙමෙයි. ඊට වැඩිය මගේ යථාර්ථය වෙනස්. අන්න ඒ විදිහේ අත්දැකීමක් ඒ විදිහේ ඥානයක් මේ තැනත්තට පසුව දැන හඳුනා ගන්න පුළුවන්. මොක භවනාවක් කරන කෙනෙක්ට බොහොම ප්‍රායෝගිකව අත්දකින්න ලැබෙන දෙයක් ඉස්සර මම මේ වගේ සිදුවීමකදී කොච්චර දඟලනවද දැන් එච්චර දඟලුවේ නැහැ නේ ඊයේ එච්චර දඟලුවේ නැහැ නේ කියලා තේරෙන්න පුළුවන්. ඔන්න ඒ කී කතාව තමයි ඔය කියන්නේ මේ විදිහට ඒ වෙනස වෙලා මුලින්. නමුත් පසුව තේරෙනවා පසුව ඥානය පහළ වෙනවා. මෙන්න මේ ආකාරයේ ටික ටික මේ දැනත්ත තුළ අවිද්‍යාවක් දුරවීමක් අන්ධකාරයක් දුරවීමක් සිද්ධ වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඉතින් අපි කල්පනා කරමු අද දවසේ මේ ධර්ම දේශනාවත් එවැනි අන්ධකාර දුරවීමක් සඳහාම හේතු වාසනා වේවා කියලා.
සාදු සාදු සාදු. ගෞරවනීය ධම්මකුසු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කාලයක් පටන් අප කෙරෙහි අනුකම්පාවෙන් මේ පවත්වාගෙන ධර්ම දේශනා මාලාවේ අද දවසේ ධර්ම දේශනාව උදාහරණ සහිත අපට තේරුම් කරලා දීමු ගැන ඔබ වහන්සේ වෙනුවෙන් ඒ වෙනුවෙන් ඔබ වහන්සේට දෙපානමද ගෞරවනීය කෘතඥතාවයේ පින් දීමෙන් මේ අවස්ථාවේ පුද කරනවා. සාදු සාදු සාදු. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාදු සාදු සාදු
සාදු සාදු. හොඳයි එහෙනම් අපි ආවර කරමු.
එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙනම් ගුවන්ති වන්දනා කරන්න අවසරයි. ඕකාස වන්දාමි බන්ති
සුඛේ හන්තු.
සාදු සාදු. මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්තේන කතං සබ්බං පච්චයං කමතුමේ බන්ති
කමාමි කමිතබ්බං.
සාදු සාදු. ඕකාස කමාමි බන්ති
සුඛේ හන්තු.
ဒုတိယံපි ඕකාසු වන්දාමි බන්ති
සුඛේ හන්තු.
තතියම්පි ඕකාසු වන්දාමි බන්ති
සුඛේ හන්තු. අභිවාදන සීලස නිච්ඡං වද්දා උපචායිනෝ චත්තාරෝ ධම්මා වදන්ති ආයෝ අනෝ සුඛම් බලං ආරෝග්‍ය සම්පatti, සක්ක සම්පatti, මේව චාතෝ නිබ්බාන සම්පatti, මිනාතේ සමිච්ඡතෝ.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පසිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරානං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමං සාදු සාදු
සබත්තේවා. නැවත දෙනාටම තෙරුවන් සරණයි.